ඊළඟට ගරු ශේහාන් සීමසිංහ මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය, විශ්වතිවන්ත වෙන කාලය ලබා දීම සම්බන්ධයෙන් අද ගරු අග්‍රාමාත්‍යතුමාගේ අමාත්‍යංශය යටතේ විශේෂයෙන්ම ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ අදහස් කීපයක් පළ කිරීමට ලැබීම පිළිබඳව සතුටු වෙනවා. අද ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ක්‍රියාකලාපයේ දිහා බැලුවොත් අපි විශ්වාස කරනවා ආර්ථික කටයුතු අමාත්‍යංශය පිහිටවීමේ අරමුණ වර්තමාන ආණ්ඩුව යටතේ ඉටු වෙලා නැහැ. ඒකට මූලික හේතුවක් තමයි 2014 අවසාන වර්ෂයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලය තිබිච්ච ඒ කාලයේ අතරතුර ජාත්‍යන්තර සංවිධාන සහ දේශීය වශයෙන් අපේ රටේ ආර්ථිකය ඉතාම ශක්තිමත් මට්ටමක තිබ්බා. විශේෂයෙන්ම 2005-2014 කාල පරිච්ඡේදය තුළ ආර්ථික වර්ධන වේගයේ සාමාන්‍ය 7%ක ඉක්මවා ගිය ප්‍රතිශතයක් වුණා. ඒ වගේම 2014 වෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා ආසියාවේ සංවර්ධනය වන රටවල් අතරින් ශ්‍රී ලංකාව ශීඝ්‍රම වර්ධනය වන රටවල් අතරින් එකකි. ෆිච් රේටින් ආයතනය ඔවුන් කියනවා කලාපයේ යටිතල පහසුකම් වලට සමාන මාර්ග හා වරායන් ඉදිකිරීමේ දැවන්ත ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවේ දියුණුවක් අත්කර ඇති බව පෙනේ. ඊළඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආයවැය පරතරය අඩුවනවත් සමගම රාජ්‍ය මූල්‍ය තත්ත්වය යහපත් වෙමින් පවතී. ඒ වගේම මිලේනියම් ඩෙවලොප්මන්ට් ගෝල්ස් UNDP ඔවුන් කියනවා දුගීභාවය අවම කර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වා තිබේ. මූඩිස් ආයතනය කියනවා ජාත්‍යන්තර තරංකාරීත්වය හා ඉහළ ඒක පුද්ගල ආදායම හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ශක්තිය පිළිඹු වෙනවා. මේ ආදී වශයෙන් ජාත්‍යන්තර සංවිධාන සියල්ල අපේ රටේ ආර්ථිකයේ සුබවාදීත්වය ගැන කතා කරා. හැබැයි 2019 අපිට මොකක්ද අහන්න තියෙන්නේ? 2019 වෙද්දි මූඩිස් ආයතනය කියනවා විදේශීය මූල්‍ය කළමනාකරණයේ අවදානම් තත්ත්වයට පත්විය හැකි රටවල් අතර ශ්‍රී ලංකාව සිටි. මේ දියුණුම වෙන ආර්ථිකයක් තියෙනවා කියලා 2014 මත පළ කරපු ආයතන. ඊළඟට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කියනවා පහුගියදා රජයට දැන් ණය ගෙවා ගැනීමටත් අපහසුයි. ඒ වගේම හිටපු මුදල් නැමැතිවරයා හැටියට රවි කරුණානායක මැතිතුමා කියනවා රට බංකොලොත් වෙන්න යනවා. ඒ වගේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය කියන ශ්‍රී ලංකාවේ බැංකු අංශයේ ණය අවදානම ඉහළ මට්ටමකට. ඒ වගේම තමයි මහා බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියනවා අපි අද පෙරට වඩා දරුණු අවදානමක. ඒ වගේම විගණක අධිපතිතුමා කියනවා රජයේ දූෂණ මුලිමනින්ම ඉවත් කළ හැකි නම් රජයේ වියදම් වලින් 25%ක් ඉතිරි කරගත හැකිය. ඒ වගේම අවසාන වරට ජර්මන් තානාපතිතුමා කියනවා ශ්‍රී ලංකාව කිසිම ආයෝජනයක් සඳහා සුදුසු රටක් නොවේ. මේ සියල්ල හරහා මොකද්ද පිළිඹු වෙන්නේ? මේ සියලුම ප්‍රකාශ හරහා පිළිඹු වෙන්නේ අපේ රටේ ආර්ථිකයේ බරපතල අවදානමක තියෙනවා කියන කාරණාව. ඒ හින්දා විශේෂයෙන්ම 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඡන්දය ලබා දීපු, ඒ වගේම ඒ හරහා මේ රටේ අග්‍රාමාත්‍යවරයා බවට රනිල් වික්‍රමසිංහ මහත්තුමා පත් වෙලා මේ රටට කළපු හානිය අද මිල කළ නොහැකි ඒ තරම් හානියක් අපේ රටට කළා තියෙනවා. ඒ වගේම තමයි මේ මහා බැංකුවේ සිදුවෙච්ච වංචාව, ඒ වංචාවෙන් ආරම්භ කරපු හානිය අද කිසිසේත්ම හානිය කරපු හොරකම කරපු ආණ්ඩුවටම ඒ තුලින් සිදුවන පරිහානිය අද නිවැරදි කරගන්න බැරි වෙලා තියෙනවා. විශේෂයෙන්ම 1948 නිදහස ලබා ගැනීමෙන් පස්සේ 2015 අවුරුද්දේ තමයි ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මුදල් අමාත්‍යංශයෙන් මහා බැංකුව අයින් කළා ආර්ථික කටයුතු අමාත්‍යංශයට ගන්න. අරගෙන එතෙන් පටන් 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදා සිදුවෙන මහා බැඳුම් කරේ වංචාවත් එක්ක තමයි මේ ආර්ථිකය කඩාවැටීම එන්නේ. 7%ක් තිබිච්ච ආර්ථික වර්ධන වේගය 3%ටත් වඩා අඩු ප්‍රමාණයන් වලට අද කඩාවැටෙන්නේ මේ රටේ බරපතල මූල්‍ය අර්බුදයකට මේ මහා බැංකු හොරකම තල්ලු කරා. මේකේ අගමැතිතුමාට චෝදනාව දිගින් දිගටම එල්ල වෙනවා. පියවර රාශියක් මේ අගමැතිතුමා එකට මැදිහත් වෙලා තිබ්බ කියන කාරණාව පිළිබඳව සාක්ෂි සහිතව බැඳුම් කර කොමිසමේදී ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම අර්ජුන් මහේන්ද්‍ර කියන හිටපු මහ බැංකුවේ අධිපතිතුමා අද රතු නිවේදන නිකුත් කරලත් ලංකාවේ පොලිසියට මේ රටට ගෙන්වා ගන්න බැරි මහ බැංකුවේ හිටපු අධිපතිතුමා 2001 2004 කාලේ අපේ රටේ ඉතිහාසයේ අඳුරතම ආර්ථිකයක් බවට පත් කරපු අපේ රටේ ඒ කාල පරිච්ඡේදයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරය දරද්දි අඳුර වුණා. එවකට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා හැටියට මේ මහ බැංකුවේ හිටපු අධිපතිවරයා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පත් කරගත්තා. එතෙන් පටන් මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ බිහිවන හැම ආණ්ඩුවක් යටතේම අර්ජුන් මහේන්ද්‍රන් ඒ අතිජාත මිත්‍රයා මේ රටේට හානියක් කරා. වගේම අගමැතිතුමා වෙනුවෙන් කළ එතුමා බලාපොරොත්තු වෙච්ච සියලුම කාර්යයන් ඉටු කරලා දුන්නා. හැබැයි ඒක ප්‍රශ්නේ තියෙන්නේ අර්ජුන් මහේන්ද්‍රන් විසින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලාපොරොත්තු දෙ ඉටු කරාට මේ රටේ මහ ජනතාව බලාපොරොත්තු දෙ ඉටු කරගන්න බැරි වුණා. ඒ හින්දා ගරු මූල ආසන අනුර මන්ත්‍රීතුමනි මන්ත්‍රීතුමිය මේ මහා බැංකු බැඳුම් කර වංචාවේ මේ හැම සාක්ෂියකම චෝදනාව රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එල්ල වෙනවා. එතුමාගේ මිතුරා වෙච්ච හිටපු මහා බැංකුවේ අධිපතිතුමා එතුමා කියනවා මේ බැඳුම් කර නිකුතුව සිදුවෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි කියලා. ඒ වගේම තමයි ඒ හොරකම වහගන්න එතුමා දිගින් දිගටම ඇවිල්ලා පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කරා. එතුමා වරක කිව්වා මේ හිටපු මහ බැංකුවේ අධිපතිතුමා එතුමා නැවත සිංගප්පූරුවට යන්නේ මේ පරීක්ෂණ කටයුතු අවසන් වෙනකන් ඒ මහ බැංකුවේ අධිපති ධූරයේ වැඩ කටයුතු ආවරණය කරන්නේ නැහැ කියලා. හැබැයි ඒ ආකාරයට අගමැතිවරයා මෙතන ප්‍රකාශයක් කරාට සැබවින් අර්ජුන් මහේන්ද්‍රන් ගියේ එතුමා විසින් ලබාගත් පුද්ගලික නිමාඩුවක් සඳහා පමණයි. ඒක සති 3 මාසික කාලයක් විතරයි. එතෙන් පටන් මේ හොරකම ආවරණය කරන්න හොරකමක් නොවුණා කියලා කියන්නේ එක්සත් ජාතික පක්ෂය මහ විශාර බලපතල වැඩ කොටසක් කරා. එක පැත්තකින් අගමැතිතුමා කිව්වා ඒ හොරකම සම්බන්ධයෙන් එතුමා කමිටුවක් පත් කරනවා කියලා. එක්සත් ජාතික පක්ෂයේ නීතිඥවරු ඇතුළු කමිටුවක් පත් කරා. පත් කරලා වාර්තාවක් එනවා පාර්ලිමේන්තුවට දැනුම් දෙනවා කිසිම ආකාරයේ හොරකමක් සිදු වුණ නැහැ කියලා. හැබැයි ලෝම දන්නවා රටම දන්නවා මොකද්ද වෙච්ච ඉරුකම හොරකම කොහොමද ඒ හොරකම සිද්ධ වුණේ කියලා. ඊළඟට මේ ගරු සභාවේම ඔබතුමාලගේ කැබිනට් නොමඩ ඇමතිවරු පත් ලිව්වා බැඳුම් කරේ ඇත්ත නැත්ත කියලා. ඒ බැඳුම් කරේ හොරකම වහන්න කටයුතු කරා. ඒ වගේම උසාවියට ගියා කෝප් කමිටු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම වළක්වන්න. ඩිවිගුණසේකර මැතිතුමාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්න තියෙද්දි මේ පාර්ලිමේන්තුව විසුරුවා අරලා අග්‍රාමාත්‍යවරයාගේ ජාමේ බේරගන්න අවශ්‍ය වැඩ කටයුතු පවා සිදු වෙලා තියෙනවා. මේ හොරකමේ බරපතලකම ඔබතුමාට රෙදි ඇඳගෙන කතා කරන්න පුළුවන්ද? ඔබතුමාට රෙදි ඇඳගෙන කතා කරන්න පුළුවන්ද? ඔබතුමා මාධ්‍යයට ගිහිල්ලා රටනම කිව්වා ජනාධිපති වැසීර්ෂ බලද්දනවා කියලා. අඩුම ගානේ රෙද්දක් ඇඳන් කතා කරන්න වැඩි මන්ත්‍රීවරු ඔබතුමාට කොන්දක් නේ. අපි දන්නවා ඔය එක්සත් ජාතික පක්ෂයේ රංගනේ අපි දන්නවා හැමදාම ඉඳුනිල් මන්ත්‍රීතුමාගේ රංගනේ ඔබතුමාලා ගෙනිච්චා. ඔබතුමාලගේ රංගනය තමයි අද රටේ හිරගාලා තියෙන්නේ. ඒ හින්දා ඊයේ කිව්වා මන්ත්‍රීවරු 30ක් ඉන්නවා අපිට 40ක් ඉන්නවා අපි කවුරු කිව්වත් විරුද්ධව ඡන්ද දෙනවා කියලා. අඩුම ගානේ ඡන්ද ප්‍රකාශ කරන්න කොන්දක් තිබ්බනේ. මම කණගාටු වෙනවා චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාට. එතුමා බෙදීමක් ඉල්ලුවා. හදයි කිරියල්ලැමතුමා කවදාවත් ඒ වැඩේට දෙන්නේ නැහැ. කිරියල්ලැමතුමා ඒ හැම එකම ආරක්ෂා කරනවා. එක්සත් ජාතික පක්ෂය හැමදාම මේ රටට බොරුව කරේ. ඒ බොරුව කරපු හින්දා තමයි අද දරුණු ආර්ථික ප්‍රතිඵල පෙරට ඇවිල්ලා තියෙන්නේ. දැන් බලන්න ගරු මූල ආසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ජාතික ප්‍රතිපත්තිය ගැන අපි අහද්දි නිරෝෂන් ඇමතුමා ඉන්න හින්දා මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා.
තව විනාඩි 1ක් කාලයක් ගරු මන්ත්‍රීතුමා. ඔබතුමා
සාතන වාර්තාව 2018 මේකේ තියෙනවා පිටු 147. ඔබතුමාලා කියනවා කුඩා ව්‍යාපාර සංවර්ධනය සඳහා ලබා දීපු ණය මුදල් සහ ඒ වැඩසටහන ගැන සඳහන් වෙනවා. කරුණා කරලා මේ ඔබේ කාර්ය සාධන වාර්තාවේ තියෙන දේ මේ මහ පොළවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇමතුමනේ ඒක පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරලා මේ වාර්තා කොහෙන්ද ගත්තේ කියලා බලලා සැබවින්ම ඒක ආර්ථික ප්‍රතිලාභයක් බවට පත් කරගන්න බැරි වුණේ ඇයි කියන කාරණාව සම්බන්ධයෙන් ඔබතුමාලා හොයලා බලන්න කියන කාරණාව අවසන් කරනවා. මට මිනිත්තුවක් දෙන්න ගරු මූල ආසන අරුඩ මන්ත්‍රීතුමිය. විශේෂයෙන්ම කිරියල් අමතුමන් මේ අවස්ථාවේ ඉන්න හින්දා ඔබතුමා ඊයේ ඔබතුමාගේ කතාවේදී කිව්වා ඉතාම වරපතල ප්‍රකාශයක්. ඒක තමයි ගරු සභානායකතුමනි ඔබතුමා කියනවා මානව හිමිකම් කමුසලේ සැසිය යද්දී ඔබතුමාලට පොරොන්දු වෙලා තියෙනවා කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අවශ්‍ය වැඩ කටයුතු සිදු කළහොත් මානව හිමිකම් සම්බන්ධයෙන් අපේ රටට එල්ල වෙලා තියෙන ඒ චෝදනාව සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් කරන්න පුළුවන් කියලා. මොකද්ද මේ ඔබතුමාලා පොරොන්දු වෙලා තියෙන්නේ? ඔබතුමාලා මේ රට උකසට දීලා නේද ඔබතුමාලගේ බලය ආරක්ෂා කරගෙන තියෙන්නේ? අද දෙමළ ජාතික සන්ධානය. දෙමළ ජාතික සන්ධානය කරී ඔබතුමාලා වැඩි විශ්වාසයක් තියලා තියෙන්නේ ඇයි? ඔබතුමාලගේ ව්‍යවස්ථාව කියන කාරණාව තුළ ආර්ථිකය ඉහළට යන්නේ නැද්ද? ආර්ථිකයේ ඉදිරියට යාගන්න බැරි ඔබතුමාලා ව්‍යවස්ථාව ගැන විතරයි අවධානය යොමු කරේ. ඉන්දා මේ රට පාවල දීලා ඔබතුමාලගේ රජය ආරක්ෂා කරගෙන හදන්න එපා කියලා ලැමතුමනි. මොකද ඔබතුමා කියන විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ ආකාරයේ පොරොන්දුවක් ඔබට ලබා දීලා තියෙනවා නම් අර මානව හිමිකම් සම්බන්ධයෙන් අපිට එල්ල වෙලා තියෙන චෝදනා කිසිම සත්‍යභාවයක් නැහැ කියන කාරණාව තමයි එල්ල වෙන්නේ. මොකද ඔබතුමාට බලපෑමක් කරනවා අලුත් ව්‍යවස්ථාවක් අරගෙන එන්න. එහෙම වුණොත් අපි මානව හිමිකම් සම්බන්ධයෙන් තියෙන චෝදනා ඉවත් කරගන්නා කියලා ඔබතුමාලගේ ආණ්ඩුවේ නරි ඉන්නවා කියලා
දැන් අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
නරි ඉන්නවා කියලා අද තමයි දැනගත්තේ. පසුපෙළ කයිවාරු ගැහුවට අගමැති බල සහයෝගයක් දෙන්න අද නැහැ. අද පසුපෙළ නැහැ. ඔබතුමා චමින්ද
විදේශ
ඉවරයි. ඒ හිඳ මල්ලව්වල උඩ කැල්ලක් ගලව ගන්න හදන්න එපා. කරුණා කළා. ඒ හිඳ ඔබතුමාලගේ අගමැතිතුමාට අද පසුපෙළවත් උදව් කරන්නේ නැහැ. ඒ තරම් බරපතල කලකිරීමක් මන්ත්‍රීවරු තුල තියෙනවා නම් ජනතාව තුල කොහොම කලකිරීමක්?
ඕ දැන් අවසන් කරන්න.
හොයාගන්න පුළුවන් නේද?
අවසන් කරන්න. හරි. බොහොම ස්තුතියි. ඊළඟට ගරු ජේසි අලවතුල ඇමතුමා ඊට ප්‍රථම ගරු වේලු කුමාර මන්ත්‍රීතුමා මූලාසනයට. වේලු කුමාර මන්ත්‍රීතුමා මූලාසනයට.
ගරු ජේසි අලවතුල ඇමතුමා කතා කරන්නේ.
ඔව්. මූලාසන අරුඩ ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුරස්ථාපනය අමාත්‍යාංශ උතුරු පළාත් සංවර්ධනය වෘත්තීය පුහුණු නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැසිෂ්‍යය සඳහා කතා කිරීමට අවස්ථාව ලැබීම
කරුණාකරලා බාධා කරන්න එපා. විශේෂයෙන්ම ඔබතුමා කතා කරන්න.
විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍ය
ගරු මන්තුමා කරුණාකරලා බාධා කරන්න එපා.
වික්‍රමසිංහ
ඔබතුමාට කතා කරන්න ඉඩ දෙන්න.
ඔබතුමා යටතේ තියෙන මේ අමාත්‍යාංශයේ
මේ
විශාල කාර්යභාර ගණනාවක් එතුමා ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනි මෙවර අයවැය යෝජනා සම්බන්ධයෙන් විපක්ෂයේ විශාල වශයෙන් කලබල වෙලා තියෙනවා. මට පෙර කතා කරපු මන්ත්‍රීතුමත් මං ඉදන් එකම කාරණාවක් ගැන අර හොද හොද මඩේ දානවා වගේ වෙන දෙයක් කියන්න නැහැ මේ අයවැය සම්බන්ධයෙන් කතා කරා. ඒ හින්දා එතුමල්ලාට මං හිතන්නේ පිළිතුරු දෙන්න කාලය ගත්තොත් අපේ වෙලාව අඩු වෙනවා. ඒ නිසා මම පැහැදිලිවම කියන්න ඕනි විශේෂයෙන්ම පැහැදිලිවම කියන්න ඕනි අපේ රජය අද ඉදිරිපත් කළ දෙන අයවැය තුල ඒකාබද්ධ විපක්ෂයට අද යණේනවන් නැති වෙලා තියෙන්නේ. ඒක පේනවා මේ අයවැය විවාදයේ දිහා බැලුවාම. ඒකාබද්ධ විපක්ෂය බලාපොරොත්තු වුණු කාරණා සියල්ල අද වතුරේ ගිහිල්ලා තියෙනවා. අපිට පුළුවන් වුණා අයවැය විශේෂයෙන්ම වැඩි ඡන්ද 49කින් ජයග්‍රහණය කරන්න. මෙයාලා බලාපොරොත්තු වුණු දේවල් අද ඉතු වෙලා නැහැ. ඒ නිසා අද මේ නොයෙකුත් චෝදනා ඉදිරිපත් කරනවා විතරයි මේ සම්බන්ධයෙන් සාර්ථකව ඒ විවාදයකට එකතු වෙන බවක් අපිට පේන්නේ නැහැ. විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමා විශාල වෙහෙසක් දරුවා මේ රටේ නැවත නිසියාකාරව මේ රටේ නීතිය ඒ වගේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ඒ සියල්ල නියමාකාරයෙන් ක්‍රියාත්මක කරන්න එතුමා විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරා. 2015 ජනවාරි මාසයේ 8 වෙනිදාන් පස්සේ අග්‍රාමාත්‍යවර හැටියට පත් වෙලා ඒ සඳහා අපි එතුමාට අපේ ගෞරවය සහ ස්තුතිය පුද කරන්න ඕනි. විශේෂයෙන්ම මේ රටේ එදා තිබුණු ඒකාධිපති ඒ ස්වરૂපය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා මේ රට ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයට නැවත ගේන්න එතුමා විශාල කාර්යභාරයක් ඉෂ්ට කරා. විශේෂයෙන්ම එතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට මේ රට නැවත නිසි මාර්ගයට ගන්න, මේ රටේ තිබුණු දූෂණේ වංචාව හොරකම, ඒ වගේම මේ රටේ තිබුණු භීෂණය, සුදුවැන් සංස්කෘතිය, ඒ වගේම මේ රටේ මාධ්‍ය වේදින් රට ඇරලා ගිය කාලයක්, ඒ වගේම මේ රටේ වෘත්තීය වේදින් එහෙම නැත්නම් නොයෙකුත් මේ රටේ කම්කරුවන් පාරට බැහැපුවාම වෙඩි තියෙන යුගයක් තිබුණේ. ඒ යුගය එතුමා අවසන් කරා. අපි පැහැදිලිව කියන්න ඕනි, මේ රටේ ජනතාව තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් යම් යම් ඉල්ලීම් කරනකොට, ඒ ඉල්ලීම් ඉටු වෙන්නේ නැතිකොට, පාරට බහිනකොට, එදා අපි දැක්කා වතුර ඉල්ලලා එළියට බහපු අයට හමුදාව දාලා වෙඩි තිබ්බා. එවැනි යුගයක් තිබුණේ මේ රටේ. ඒ යුගය අවසන් කරලා අපි ජනවාරි මාසේ 8 වෙනිදාන් පස්සේ අපි යම් ගමනක් යන්න අපි විශාල වෙහෙසක් දරුවා, විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක. නමුත් අපිට අද එක්සත් ජාතික පෙරමුණ හැටියට අපි පහුගිය ඔක්තෝබර් මාසයේ සිදුණු ඒ අවාසනාවන්ත ඒ මේ රටේ ඉතිහාසයේ කළු පැල්මක් එකතු කරපු ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒ වගේම මේ රටේ නීතියට පටහැනිව ඒ ක්‍රියාත්මක කරපු කුමන්ත්‍රණයේ තුල අපිට දින 52ක් තුල මේ රටට හානිකර තත්ත්වයන් ගණනාවක් සිද්ධ වුණා. නමුත් අපිට දෙසැම්බර් මාසයේ 17 වෙනිදාන් පස්සේ ආපහු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට පත් වෙලා අපි එක්සත් ජාතික පෙරමුණ හැටියට අද අමාත්‍ය මණ්ඩලයක් පත් කරගෙන විශාල වැඩ කොටසක් ඉදිරියට අපේ රටට ක්‍රියාත්මක කරන්න අපි පැහැදිලි ගමනක් යන අවස්ථාවක්. අපට අද මේ අයවැය යෝජනාව මේ මාර්තු මාසයේ 5 වෙනිදා ඉදිරිපත් කරන්න සිද්ධ වුණේ ඒ දින 52 ඒ ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා සිදුණු ඒ අවාසනාවන්ත සිද්ධියත් එක්ක. එහෙම නැත්නම් අපි අයවැය යෝජනාව ඉදිරිපත් කරන්නදී නොවැම්බර් මාසයේ 5 වෙනිදා. ඒ නිසාද පැහැදිලිවම කියන්න ඕනි, ඒ දින 52 තුල ඉතාමත් අවාසනාවන්ත සිද්ධි ගණනාවක් ඇති වුණා. ඒකේ ප්‍රධානම කාරණයක් තමයි ගම්පෙරළියේ වැඩසටහන සඳහා ඒක ඒ දින 52 තුල ඒ හොර කැබිනට්ව තුලින් විශේෂයෙන්ම එම වැඩසටහන චක්‍රලේඛන නිකුත් කළා නැවැත්තුවා. නමුත් අපි ඉතාමත් සතුටු වෙනවා ගරු අග්‍රාමාත්‍යතුමා එතුමාගේ පළවෙනි කැබිනට් රැස්වීමෙන්ම නැවත වතාවක් ගම්පෙරළියේ වැඩසටහන ආරම්භ කරා. එතුමාගේ අමාත්‍යාංශය යටතේ ඒ සඳහා සියලුම සැලසුම් සකස් කරලා තියෙනවා. ඒ අනුව අපි ඉතාමත් සතුටු වෙනවා අද මේ වන විට අපිට පුළුවන් වෙලා තියෙනවා ගම්පෙරළියේ වැඩසටහනෙන් සෑම ආසනයකටම 1,03,000 ගානේ මේ රටේ මේ අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කරලා තියෙනවා රුපියල් මිලියන 48,000ක්. ඒ නිසා අපි සතුටු වෙනවා මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන්න රටේ ජනතාවගේ ගමේ ජනතාවගේ පාර ග්‍රාමීය මාර්ග ඒ වගේම අංශ 12කින් පාලම් සුළුවාරිය මාර්ග ඒ වගේම ක්‍රීඩාංගන ඒ වගේම ආගමික ස්ථාන සතිපොළවල් මේ ආදී කාරණා ගණනාවක් ගමේ ජනතාවගේ අවශ්‍යතා ගණනාවක් මේ ගම්පෙරළි වැඩසටහන යටතේ අපි ක්‍රියාත්මක කරනවා. මේ වෙනකොටත් ඒ සඳහා අවශ්‍ය යෝජනා මුදල් අමාත්‍යාංශය හරහා ඒ වගේම ආර්ථික කටයුතු අමාත්‍යාංශය හරහා මේ වෙන විටත් දිස්ත්‍රික් ලේකම්තුමාලාට ඒ යෝජනා ගිහිල්ලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම්තුමාලා මේ වෙනකොටත් ඒ යෝජනා සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරමින් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සිංහල අලුත් අවුරුද්ද පහු වෙනකොට මේ වැඩ කටයුතු ආරම්භ කරලා අගෝස්තු මාසය වෙනකොට මේ සියලුම වැඩ කටයුතු වල මේ මිලියන 48,000ම අවශ්‍ය ඒ යටිදල පහසුකම් ලබා දෙන වැඩ කටයුතු ජනතාවගේ ප්‍රයෝජන සඳහා ලබා දෙන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඊට අමතරව විශේෂයෙන් මෙතුමාගේ අමාත්‍යාංශය යටතේ උතුරු පළාතේ නැගෙනහිර පළාතේ නිවාස වැඩසටහන් අපි ඉතාමත් අගය කරනවා. පෞද්ගල කාලේ වගේ එක දිස්ත්‍රික්කේ එහෙම නැත්නම් හම්බන්තොට දිස්ත්‍රික්කේ විතරක් නෙමෙයි මේ රටේ සෑම ප්‍රදේශයකටම සෑම දිස්ත්‍රික්කයකටම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම අපේ රජයේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. එතෙන්දී උතුරු පළාතේ අපි දන්නවා දීර්ඝ කාලයක් යුද්ධය නිසා ඉතාමත් අවාසනාවන්ත ලෙස අසරණ තත්ත්වයට පත්වලා තියෙන පවුල් ගණනාවක් තියෙනවා. ඒ වගේම එයාගේ නිවාස අහිමි වෙලා තියෙනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල නිවාස සාදා ගැනීම සඳහා නිවාස 15,000ක වැඩසටහන ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම නැගෙනහිර පළාතේ තාක්ෂණ නිවාස 7,000ක වැඩ කටයුතු ආරම්භ කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යනවා. මෙවැනි කටයුතු ඉතාමත් අගය කරලා අපි සලකනවා. එතනින් නවතින්නේ නැහැ. විශේෂයෙන්ම තලේ මන්නාරම සිට තිරිකුණාමලයේ දක්වා ඒ මාර්ග ඉතාමත් හොඳ තත්ත්වයේ මාර්ග බවට පත් කරන් විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම උතුරු නැගෙනහිර ප්‍රදේශය තුළ ග්‍රාමීය මාර්ග වැඩි දියුණු කරන් විශේෂ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ ඒ ඒ පිළිබඳ අපේ සතුට ප්‍රකාශ කරනවා. ඒ වගේම ජීවන උපාය සංවර්ධන ව්‍යාපෘති යටතේ උතුරු පළාතේ ජීවත් වෙන කාන්තාවන් රුපියල් මිලියන 2000ක් වෙන් කළා තියෙනවා.
ගරු ඇමතුමා තව විනාඩි දෙකක්
තියෙනවා. විශේෂයෙන්ම ඒ සඳහා එක පවුලකට ලක්ෂය ගානේ ඒ අයගේ කුසිකර්මය ධීවර කර්මාන්තේ කුඩා මට්ටමේ පරිමාණයේ කර්මාන්ත සඳහා රුපියල් ලක්ෂ එකහමාර ගානේ පසු සම්පත් වැඩපිළිවෙළ දියුණු කර ගැනීම සඳහා ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒ නිසා අද ගරු අග්‍රාමාත්‍යතුමා මේ ගෙනියන වැඩසටහන උතුරටද දකුණටද එහෙම නැත්නම් බස්නාහිරටද වායම්පටද කියලා නැහැ, මුළු රට පුරාම ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳ අපේ සතුට ප්‍රකාශ කරමින් ගරු අග්‍රාමාත්‍යතුමා එතුමාගේ දේශපාලන කාල සීමාව තුළ විශාල කටයුතු ගණනාවක් මේ රටේ ජනතාව වෙනුවෙන් විශේෂම අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ජාතික විශේෂයෙන්ම විද්‍යාපීඨ වැඩසටහන් වැනි කාරණා ගණනාවක් ආරම්භ කළා. ඒ ඒ සේවා නිස්ස කළා දින ඒ වගේම කර්මාන්ත අමාත්‍යවරයා හැටියට බියගම ඒ වගේම කොග්ගල වැනි වෙළඳ කලාප ඇති කරලා අපේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රය ඉස්සරහට ගන්න කටයුතු කරා. ඒ වගේම අදත් වින්ගිරිය අපි අලුත් වෙළඳ කලාපයක් ඇති කරා. ඒ වගේම මම මතක් කරන්න ඕන ජාතික තරුණ සේවා සභාව වැනි ආයතන ඇති කරලා තරුණයන් වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න එතුමා උනන්දු වෙලා කටයුතු කරලා තියෙනවා. අපි විශේෂයෙන් එතුමාට මේ කටයුතු ඉස්සරහට ගෙනියන්න අපේ සහයෝගය ලබා දෙනවා. වගේම එතුමාට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ කටයුතු අපේ රටේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න. බොහොම ස්තුතියි.
ස්තුතියි ගෞරව ශ්‍රීනේෂන්.
நன்றி சபைக்கு தலைமை தாங்கும் கௌரவ உறுப்பினர் அவர்களே, இன்றைய குழுநிலை விவாதத்திற்கான தலைப்புகளாக தேசிய கொள்கைகள், பொருளாதார அலுவல்கள், மீள்குடியேற்றம், புனர்வாழ்வளிப்பு, வடமாகாண அபிவிருத்தி, தொழிற்பயிற்சி திறன்கள் அபிவிருத்தி, இளைஞர் அலுவல்கள் என்கின்ற விடயதானங்கள் இடப்பட்டிருக்கின்றன. அந்த வரிசையில் இந்த புனர்வாழ்வளிப்பு, மீள்குடியேற்றம், புனர்வாழ்வளிப்பு என்கின்ற விடயத்தை முக்கியமாக இந்த இடத்தில் கவனத்திற்கு கொண்டு வர வேண்டியிருக்கின்றது. குறிப்பாக வடக்கு கிழக்கு பிரதேசங்களை எடுத்துக்கொண்டால் இந்த வடக்கு கிழக்கு பிரதேசங்களில் இன்னும் கூட வீடுகள் இல்லாத நிலையில், குடிநீர் வசதி இல்லாத நிலையில், வீதிகள் உட்கட்டமைப்பு வசதிகள் இல்லாத நிலையில், அதேபோன்று இரண்டு படுவான் எழுவான் என்கின்ற இரண்டு நிலப்பிரதேசங்களையும் இணைக்கக்கூடிய பாலங்கள் இல்லாத நிலையில் மக்கள் கஷ்டப்பட்டுக் கொண்டிருக்கின்றார்கள். அந்த வகையில் நிச்சயமாக எதிர்பார்க்கின்ற விடயம் என்னவென்றால், இந்த வீடில்லாத மக்களுக்கு வீடுகளை கட்டி கொடுக்க வேண்டிய கட்டாய தேவை இருக்கின்றது. அதிலும் குறிப்பாக கௌரவ வீடமைப்பு அமைச்சர் சஜித் பிரேமதாஸ் அவர்கள் தன்னால் இயன்ற வரைக்கும் அந்த வீடுகளை கட்டி கொடுப்பதில் ஒத்துழைப்புகளை வழங்கி வருகின்றார் என்ற உண்மையை நாங்கள் மறைக்க விரும்பவில்லை. அவர் எல்லா பகுதிகளிலும் தேவையான அளவு வீடுகளை கட்டிக்கொண்டு வந்தாலும் இந்த முழுமையாக மானியத்தின் மூலமாக வீடு கட்ட வேண்டிய நிலையில் வறுமை கோட்டுக்குள் வாழுகின்ற மக்கள் அதிகமாக காணப்படுகின்றபடியால் அந்த வீட்டு தேவைகளை கட்டி முடிக்க வேண்டியிருக்கின்றது. அண்மையில் கிழக்கு பகுதிக்கு 7000 வீடுகள் கட்டி கொடுக்க இருப்பதாக அதற்கான கேபினட் பேப்பர் போட்டு முடிவெடுக்கப்பட்டிருப்பதாக சொல்லப்பட்டது. நிச்சயமாக இந்த 7000 வீடுகள் கிடைக்கின்ற போது சில மக்கள் தங்களுடைய வீட்டு தேவைகளை பூர்த்தி செய்யக்கூடிய ஒரு வாய்ப்பு கிடைக்கும். அதேவேளை இந்த வடக்கு கிழக்கு பிரதேசங்களை எடுத்துக்கொண்டால் ஒரு புள்ளிவர ரீதியில் பார்க்கின்ற போது பெண் தலைமை தாங்குகின்ற குடும்பங்கள் 90,000 வரை காணப்படுகின்றன. மாற்றுத்திறனாளிகள், இந்த மாற்றுத்திறனாளிகள் என்று சொல்லுகின்ற போது இயற்கையாக மாற்றுத்திறனாளிகளாக பிறக்கின்றவர்கள் ஒரு பக்கம் இருக்கத்தக்கதாக, செயற்கையான முறையில் யுத்தத்தினால் பாதிக்கப்பட்டு மாற்றுத்திறனாளிகள் ஆக்கப்பட்டவர்களும் அடங்குகின்றார்கள். அவர்கள் 50,000 பேர் வரை காணப்படுகின்றார்கள். இதைவிட தாய் தந்தையர் இழந்த நிலையில் வடக்கு கிழக்கில் 9,000 மேற்பட்ட அநாதை சிறுவர்கள் காணப்படுகின்றார்கள். இதையும் விட போரின் போது பாதிக்கப்பட்ட அங்கவீனர்களும் கூட இதில் அடங்குகின்றார்கள். எனவே இந்த நிலையில் நிச்சயமாக இந்த புனர்வாழ்வளிப்பு, மீள்குடியேற்றம் என்று சொல்லுகின்ற போது இந்த மீள்குடியேற்றம் என்பது வீடுகளோடு உட்கட்டுமான வசதிகளோடு முடிந்து போனாலும் அடுத்த கட்டமாக இந்த புனர்வாழ்வு அளிப்பு என்கின்றது விடயம் முக்கியமாக இருக்கின்றது. இந்த புனர்வாழ்வு அளிப்பு என்கின்ற விடயத்தில் நிச்சயமாக அவர்களுடைய சுயதொழில் வாய்ப்புகளை அல்லது தொழில் வாய்ப்புகளை பெற்றுக் கொடுக்கக்கூடிய விதத்தில் ஒரு நிலையான அபிவிருத்தி இருக்க வேண்டுமாக இருந்தால் நிச்சயமாக தற்காலிகமான செயற்பாடுகள் மூலமாக நிலையான அபிவிருத்தியை அடைந்துவிட முடியாது. எனவே நிலையான அபிவிருத்தியை ஏற்படுத்த வேண்டுமாக இருந்தால் இந்த யுத்தத்தினால் பாதிக்கப்பட்ட பிரதேசங்களில் தொழிற்சாலைகளை அமைக்க வேண்டிய அவசியம் தேவைப்படுகின்றது. கடந்த காலத்தில் 2016 வரவு செலவு திட்டத்தின் போதும் கூட நாங்கள் இந்த விடயத்தை குறிப்பிட்டு பேசியிருந்தோம். வடக்கு கிழக்கு பிரதேசத்தில் ஏறத்தாழ இருக்கின்ற தொழிற்சாலைகளை ஒரு புள்ளிவிவர ரீதியாக பார்க்கின்ற போது 99.36 வீதமான தொழிற்சாலைகள் வடக்கு கிழக்கு வெளியில் தான் இருக்கின்றன. அப்படி பார்க்கின்ற போது 0.64 வீதமான தொழிற்சாலைகள் தான் வடக்கு கிழக்கு பிரதேசத்தில் காணப்படுகின்றன. அப்படி பார்க்கின்ற போது இந்த தொழிற்சாலைகள் மூலமாக தொழில் வாய்ப்புகளை பெறுகின்றவர்கள் வடக்கு கிழக்கு மாகாணங்களில் 1.6 வீதமானவர்கள் தான் காணப்படுகின்றார்கள் என்றால் இந்த தொழில் வாய்ப்பு இல்லாத பிரச்சனைகள் எவ்வளவு தூரம் இந்த வடக்கு கிழக்கில் விஸ்வரூபம் எடுத்திருக்கின்றது என்பதை பற்றி சிந்திக்க வேண்டியவர்களாக இருக்கின்றோம். அதேவேளை இன்னொரு விடயம் சொல்ல வேண்டும், இந்த நிலையான அபிவிருத்தி என்கின்ற ஒரு பொருளாதார அலுவல்களுக்கு பிரதம அமைச்சர் அவர்கள் பொறுப்பாக இருக்கின்றபடியால் நிலையான அபிவிருத்தியை அடைவதற்கு நிச்சயமாக தற்காலிகமான செயற்பாடுகள் உடன் பயனளிக்காது. எனவே மூடப்பட்ட தொழிற்சாலைகள் கிட்டத்தட்ட மட்டக்களப்பு மாவட்டத்தில் மட்டும் மூடப்பட்ட தொழிற்சாலைகள் ஏறத்தாழ 4.5 வரை காணப்படுகின்றன. இந்த தொழிற்சாலைகள் திறக்கப்படுகின்ற போது ஒரு 10,000 இளைஞர் யுவதிகளுக்காவது இந்த தொழில் வாய்ப்புகளை பெற்றுக் கொடுக்கக்கூடிய ஒரு வசதி ஏற்படும். அதேபோன்று இந்த திறன்கள் அபிவிருத்தி தொழிற்திறன்களை அபிவிருத்தி செய்கின்ற அடிப்படையில் இளைஞர்களுக்கு பயிற்சிகளை அளிக்கின்ற போது யுவதிகள் அந்த பயிற்சிகளை பெறுகின்ற போது சுயதொழில் வாய்ப்புகளை பெறக்கூடிய வாய்ப்பு இருக்கின்றது. எனவே நிலையான அபிவிருத்தி என்றால் நிலையான தொழில் வாய்ப்புகளையும் அளிக்க வேண்டிய அவசியம் இருக்கின்றது. இதைவிட குளங்கள், அதைவிட துறைமுகங்கள், விவசாய பூங்காக்கள், களஞ்சியங்கள் என்பவற்றை நிறுவுவதாக இந்த வரவு செலவு திட்டத்தில் குறிப்பிடப்பட்டிருக்கின்றன. எனவே இந்த விடயங்களை எண்ணக்கரு ரீதியாக பார்க்காமல் ஒரு கோட்பாட்டு வடிவத்தில் பார்க்காமல் இவற்றை செயற்படுத்துகின்ற போதுதான் இந்த வரவு செலவு திட்டத்தின் தாற்பரியம் மக்களை சென்றடையக்கூடியதாக இருக்கும். கடந்த காலத்தில் வடக்கு கிழக்கு பிரதேசம் அபிவிருத்தி என்கின்ற விடயத்தில் உண்மையில் பின்தங்கிய நிலையில் காணப்படுகின்றது. 30 வருட யுத்தத்தின் போது கூடுதலாக அந்த காலத்தில் அபிவிருத்தி என்கின்ற விடயம் எவராலும் பேசப்படுவதும் இல்லை, ஏற்றுக்கொள்ளப்படாத நிலையும் காணப்பட்டது. இன்றைய நிலையில் இந்த அபிவிருத்தி என்கின்ற விடயம் அரசியல் தீர்வு என்கின்ற ஒரு விடயம் நகர்ந்து கொண்டிருக்கின்ற அதேவேளை அபிவிருத்தி என்கின்ற விடயமும் மிக முக்கியமாக தேவைப்படுகின்றது. இந்த நிலையில் பட்டப்படிப்புகளை முடித்த இளைஞர்கள் யுவதிகள் 5-6 தொழில் வாய்ப்புகள் இல்லாமல் காத்து கிடக்கின்ற ஒரு நிலைமை காணப்படுகின்றது. அதில் ஒரு பகுதியினருக்கு பயிலுநர் அடிப்படையில் பட்டதாரிகளுக்கான தொழில் வாய்ப்புகள் கொடுக்கப்பட்டிருந்தாலும் கூட உண்மையில் இன்னும் ஒரு கணிசமான பகுதியினர் தொழில் வாய்ப்புகளை எதிர்பார்த்துக் கொண்டிருக்கின்றார்கள். இந்த தொழில் வாய்ப்புகளை எதிர்பார்த்துக் கொண்டிருக்கின்ற போது அரசு நிர்ணயம் செய்கின்ற 45 என்கின்ற வயதெல்லையை அவர்கள் கடந்து செல்கின்றார்கள். இவ்வாறு கடந்து செல்கின்ற போது அவர்கள் பல பிரயத்தனங்களுக்கு மத்தியில் தங்களுடைய பட்டப்படிப்புகளை முடித்திருந்த போதும் கூட தொழில் வாய்ப்பை பெற முடியாத நிலையில் அவர்கள் வேதனையோடு அந்த 45 வயதிலிருந்து கடந்து செல்கின்ற ஒரு நிலைமை காணப்படுகின்றது. பட்டதாரிகளும் கூட தொழில் வாய்ப்புகளை பெற முடியாத நிலை இந்த நாட்டுக்கு அவ்வளவு சிறப்பான ஒரு அம்சமாக இருக்க முடியாது. இதைவிட கிழக்கு மாகாணத்தில் நீண்ட காலமாக இந்த தொண்டர் ஆசிரியர்கள் போராட்டம் நடத்தி வருகின்றார்கள். யுத்த காலத்தின் போது ஆசிரியர் பற்றாக்குறைகள் இருக்கின்ற போது அந்த வெற்றிடங்களை நிரப்பி மாணவர்களுக்கு கல்வி அளித்தவர்கள் இந்த தொண்டர் ஆசிரியர்கள். எனவே இந்த தொண்டர் ஆசிரியர்களுக்கான தொழில் வாய்ப்பு என்கின்ற விடயத்தில் இழுபறி நிலைமை காணப்படுகின்றது. வடக்கு மாகாணத்தில் அந்த தொண்டர் ஆசிரியர் நியமனங்கள் கொடுக்கப்பட்டு விட்டது. கிழக்கு மாகாணத்தில் இன்னும் அந்த தொண்டர் ஆசிரியர் நியமனங்கள் வழங்கப்படவில்லை. இன்னும் அதனை புறக்கணித்துக் கொண்டு செல்லக்கூடாது. இதைவிட இந்த விளையாட்டு பயிற்றுவிப்பாளர்கள் என்கின்ற ஒரு விடயம், அதாவது தேசிய மட்டத்தில், கிழக்கு மாகாண மட்டத்தில், சர்வதேச மட்டத்தில் கூட தங்களுடைய விளையாட்டு திறமைகளை நிலைநாட்டியவர்களுக்கு அந்த தொழில் வாய்ப்புகளை கொடுக்கக்கூடிய விதத்தில் சில ஒழுங்குகள் செய்யப்பட்டன. அந்த விடயம் கூட இன்று கிடைக்கும் கிடைக்காது என்ற அடிப்படையில் இழுபறி நிலையில் காணப்படுகின்றபடியால் அந்த திறன் ஆற்றல் உள்ள அந்த தகுதியுள்ள அந்த விளையாட்டு பயிற்சிவிப்பாளர்களுக்குரிய தொழில் வாய்ப்புகளையும் வழங்குவதன் மூலமாக ஓரளவுக்கு அந்த பிரச்சனைகளை தீர்த்துக் கொள்ள முடியும். இதைவிட முக்கியமான பிரச்சனை, இன்று சிறுநீரக நோயாளிகள் பற்றி நாங்கள் பேசுகின்றோம். இந்த சிறுநீரக நோய் எவ்வாறு ஏற்படுகின்றது என்பதை நாங்கள் பகுப்பாய்வு செய்து பார்ப்போமானால், சுத்தமான குடிநீர் கிடைக்காத நிலையில் கண்டகண்ட நீரை அருந்துகின்ற போது அவர்களது சிறுநீரக பகுதிகளில் கற்கள் படிவதனால் இந்த சிறுநீரகம் சம்பந்தமான நோய்கள் ஏற்படுவதற்கு வாய்ப்பு இருக்கின்றது, தொற்றுக்கள் ஏற்படுவதற்கும் கூட வாய்ப்பு இருக்கின்றது. எனவே சுத்தமான குடிநீர் என்பது மிக முக்கியமான ஒரு அம்சமாகும். கடந்த காலத்தில் அண்மையில் கூட நாங்கள் மட்டக்களப்புக்கு சென்றிருந்த போது உன்னிச்சை பிரதேசத்தில் பாரிய ஒரு ஆர்ப்பாட்டம் ஏற்பட்டது. அதாவது உன்னிச்சை குளத்திலிருந்து எடுக்கப்படுகின்ற நீர் அங்கு பல இடங்களுக்கு கொண்டு செல்லப்பட்டாலும் கூட உன்னிச்சை மக்களுக்கு இன்னும் அந்த தண்ணீர் கொடுக்கப்படவில்லை என்கிற விடயம் இந்த சபையில் பல தடவைகள் பேசியிருக்கின்றோம். சொந்த குளத்துக்கு பக்கத்தில் இருக்கின்றவர்களுக்கே குடிநீர் இல்லாத ஒரு நிலைமை காணப்பட்டது. அன்றைய நிலையில் நாங்கள் படிப்படியாக இந்த குடிநீரை கொடுக்கின்ற செயற்பாடுகளை
கட்டம்
கட்டமாக எடுத்த போதும் கூட நிவர்த்தி செய்ய முடியாத நிலையில் இருக்கின்றபடியால் இந்த புனர்வாழ்வு அமைச்சு நிச்சயமாக இந்த நீர்வளங்கள் அமைச்சோடு இணைந்து நிச்சயமாக இந்த குடிநீர் வழங்குகின்ற விடயத்தில் கூடுதலான கரிசனை செலுத்த வேண்டும் என்று இந்த இடத்தில் நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். இதைவிட இந்த மாவட்ட இந்த இளைஞர் விவகாரத்திற்கும் பிரதம மந்திரி அவர்கள் பொறுப்பாக இருக்கின்றபடியால் ஒரு புள்ளி விவரத்தை சொல்ல விரும்புகின்றேன். மாவட்ட இளைஞர் சேவை உத்தியோகத்தர்கள் நியமனங்கள் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. மாவட்ட இளைஞர் சேவை உத்தியோகத்தர்களை நான் அறிந்த வரைக்கும் 34 மாவட்ட இளைஞர் சேவை அதிகாரிகள் நியமிக்கப்பட்டிருக்கின்றார்கள். அதில் ஆக 3 பேர் தான் தமிழ் பேசுகின்றவர்கள் நியமிக்கப்பட்டிருக்கின்றார்கள். விகிதாசார அடிப்படையில் பார்த்தாலும் 74 வீதமான பெரும்பான்மையின சிங்கள மக்கள் இருந்தால் 26 வீதமான சிறுபான்மை தமிழ் பேசுகின்ற மக்கள் காணப்படுகின்றார்கள். அந்த அடிப்படையில் பார்த்தால் 34 பேர்களில் 3 என்பதை பார்க்கின்ற போது 11.7 வீதமான விளையாட்டுத்துறை, அதாவது மாவட்ட விளையாட்டுத்துறை அதிகாரிகள் நியமிக்கப்பட்டிருக்கின்றார்கள். இன்னும் அந்த விகிதாசார அடிப்படையில் பார்த்தால் 14.3 வீதமானவர்கள் நியமிக்கப்பட வேண்டியிருக்கின்றது. ஏறத்தாழ 34 பேருக்கு ஒரு 9 பேர் இருந்தால்தான் அந்த இனவிகிதாசாரம் ஓரளவுக்கு பேணப்படும். தகுதி இல்லாதவர்கள் என்று அவர்களை சொல்வதற்கில்லை. பட்டதாரிகளாக இருக்கின்றவர்கள், 19-20 ஆண்டுகள் வேலை செய்தவர்கள், தேசிய மட்டத்தில் தங்களுடைய
முடிக்கவும்
என்றெல்லாம் பல பேர் இருக்கின்றபடியால் இருக்கின்றபடியால் நிச்சயமாக இந்த மாவட்ட இளைஞர் சேவை உத்தியோகத்தர்களை தெரிவு செய்கின்ற விடயத்தில் கூடுதலான கவனம் செலுத்த வேண்டும் என்ற விடயத்தையும் நான் இந்த இடத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன். அதேவேளை இந்த கிழக்கு பகுதியில் குறிப்பாக இந்த
தயவு செய்து நிறைவு செய்யுங்க,
மட்டக்களப்பு பிரதேசத்தில் குடிநீர் வழங்குவதற்கு ஏறத்தாழ 700 மில்லியன்கள் தேவைப்படுகின்றது, ஒரு பகுதியை பூர்த்தி செய்வதற்கு. எனவே இந்த விடயத்தில் கவனம் செலுத்த வேண்டும் என்று சொல்வதோடு இறுதியாக இந்த பொருளாதார அலுவல்கள் மற்றும் தேசிய கொள்கை என்கின்ற விடயத்தில் பாரபட்சங்கள் பக்கச்சார்புகள் இல்லாமல் சமத்துவமான முறையில் சகலருக்கும் அந்த கிடைப்புகள் கிடைக்கக்கூடிய விதத்தில் ஒழுங்குகளை செய்ய வேண்டும் என்கின்ற கருத்தினை கூறி இந்த திட்டத்தின் மூலமாக கம்பர்லிய திட்டம் 5,000 மில்லியன் ரூபாய்களை வடக்கு கிழக்கு அபிவிருத்திக்காக அனுப்புகின்ற விடயத்தை நாங்கள் வரவேற்கின்றோம். அதே போன்று நல்ல விடயங்களை நாங்கள் வரவேற்கின்றோம். ஆனால் அந்த விடயங்கள் விரைவாக கிடைக்க வேண்டும் என்று கூறி எனது உரையை நிறைவு செய்கின்றேன்.
நன்றி. கரு பிரசன்ன ரணவீர மந்துமா
உலாசனி கரு மந்திரி துமணி அதே காரக சபா அவஸ்தாவே ஜாத்திக பிரதிபாத்தி ஆர்த்தி கட்டயத்து நேவத்த பதிஞ்சு கிரிமேஹா புனருத்தாபனி உத்திருப்பலா சங்வர்தனைய உருத்தியப்பூ நிபுணத்தா சங்வர்தன் சா யௌவன கட்டித்துவ மாத் வேஷிஷே பிரிதி பந்தவ சாக்சாக்கன முகத்தே மே அயவே லேக்கனே கத்தாம் பாசே சமஸ்த பது ஆதாயம 2,400 சமஸ்த வியதம 2,646 எத்தகோட்ட பாகட்ட 50% வடி ஆதாயமட வடா வியதம் இதோட மே துல தவ தவா விதேச ஆதார விதேச நய தமை கண்ட வென்னே மே ஆண்டுவட்ட அவில பிரகாஷ கர உற்பத்தி ஆர்த்திக கிரமயம் அதுக்கல்ல மே ரட்டே அபநாயனே வடிக்கல்ல தவந்த சங்வர்தனைய கரயனக்கு ஆண்டுவ புருது பரிதி மெவர அவே வச்சன டிக்கட்ட சீமா வேலா தீனம் ஏதி ஹமதாமா 2014 டிசம்பர் 19
ප්‍රතිපත්ති ප්‍රකාශන ගෙනාව වැඩපිළිවෙළ ගෙනාව මේ එකකවත් ක්‍රියාත්මක වෙන ප්‍රායෝගික මහපොළොවේ ක්‍රියාත්මක වුණ දෙයක් නැහැ. වචන ආරම්භය වචන ප්‍රමාණය විතරයි මේ ආණ්ඩුව ප්‍රකාශ කරලා තියෙන්නේ. අදත් කියනවා එදත් කිව්වා මුලින්ම තරුණ තරුණයන් රැකියා දසලක්ෂයක් කියලා ආවේ. මෙවර තරුණ තරුණයන් වෙනුවෙන් වෘත්තීය පුහුණුව සඳහා කියනවා වෘත්තිකයන් වෘත්තීයමය හැකියාවන් තියෙන තරුණ පිරිසක් වෙළඳපොළට නිෂ්පාදනය නිර්මාණය කරන්න ඕනේ කියලා. ඒ සඳහා අද විදේදම් කළ වෙන් කළා තියෙන්නේ මිලියන් 100යි. ඒ කියන්නේ කෝටි 10යි. මේ තුල මං හිතනවා මේන් මොනවද කරන්න පුළුවන් තත්ත්වය කියලා. අද තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් අවුරුදු 25 27 අතර ලක්ෂ 7-8ක් ඉන්නවා රැකියා නැතුව. අද මේ ආණ්ඩුව එදා කිව්ව දසලක්ෂය රැකියා දෙනවා නම් මේ වෙනකොට ලක්ෂ 8ක් තරුණ තරුණියන්ට රැකියා ලබා දෙන්න ඕනේ. අද වෙනකොට තිබ්බ මේ රටේ එදා 2014 සේවා නියුක්ති ප්‍රමාණය සමස්ත රාජ්‍යංශය සහ පෞද්ගලික අංශයේ මිලියන 8.4යි. මේ වෙනකොට මිලියන 7.9ට බැහැලා තියෙනවා. ඒකම අධ්‍යාපනය වෙනුවෙන් 6%ක් වියදම් කරනවා කිව්වා. අද වෙනකොට අධ්‍යාපනයේ ගුරුවරු ඔවුන්ගේ වැටුප් විෂමතාවය පිළිබඳව කතා කරද්දී ඔවුන් විශාල ලෙස ඊයේ ඔබ තුමාලා දැක් අධ්‍යාපනය වෙනුවෙන් දළදාතු නිෂ්පාදනයෙන් විඳන් කරනවා කියලා කිව්වේ.
අර ඒශාන් විතානේ
සමස්ත අයවේ. සමස්ත අයවෙන් 6%. ඒක තමයි 6 වෙන් කළා තියනවද? කොයි තියෙන වෙන් කළා? ඔයා වාගේ කතාවේ වෙන් කළා තියෙනවා පෙන්වන්නකෝ. හරි හරි මම බොරු කියන ඔයා කියන්නේ ඔය ඇත්ත.
ගරු මන්තුමා.
ගරු මන්තුමා කතා කරලා නිකන් සවුත් වෙලා හිටියනේ. ඊය බොරු කයිවාරු ගාලා නිකන් බලු කුක්කෝ වගේ ඊය හිටියේ. අගමැතිතුමා කුක්කෝ කරා. කුක්කෝ කරා. ඊය කුක්කෝ කරේ කටහගෙන ඉන්න. කතාව කතා කරන්න දීලා. ඒකම ඒ අද ගුරුවරු සියලු දෙනාම ඊයේ විදුහල්පතිවරු 15,000කට වඩා වැඩි ප්‍රමාණයක්, ඒ වගේම ගුරුවරුන් 250,000කට ආසන්න ප්‍රමාණයක්, අද දරුවෝ 43,000 ප්‍රමාණයක්. ඊයේ දවසේ දරුවන්ට අධ්‍යාපනය නැහැ මහපාරේ ඉන්නේ. මේකයි මේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය, ගුරුවරුන්ට සලකන විදිය. ඒකම ඒ ගැන කතා කරා. ඊළඟට හෝම් ස්විටෙන් හෝම් කියලා වැඩපිළිවෙලක් ගෙනාවා. මේක දිග එදා වෙනදා කිව්වා වගේම අනිකු සුරංගනා කතා කියනා වගේම කියනවා ලක්ෂ 10 ලක්ෂ 100ක් මිලියන 10ක් නව අලුත් විවාහයකට පත් වෙන අයට නිවාසයක් තනා ගැනීම සඳහා ආධාර කරනවා කියලා. ඒසයි එහෙදි ඔවුන්ට මෙම ණය ප්‍රමාණය ගෙනුන 60,000කට ආසන්න මුදලක් මූලික ණය වාරික විදියට ගෙවන්න වෙලා තියෙනවා. මාසයකට 60,000ක් ගෙනවා කියන්නේ ලක්ෂයකට අධික වැටුපක් තියෙන වැටුපක් ලැබිය යුතු රාජ්‍යංශය සහ පෞද්ගලික අංශය. අද අපේ රටේ ලක්ෂයකට ආසන්න වැටුපක් ලැබෙන කීයෙන් කී දෙනයිද අද සේවයේ නියුක්ත වෙලා ඉන්නේ? මේ ඔක්කොම සුරංගනා කතා මිනිසුන්ට එදා සීන මාලිගාව දුන්නා වගේ, පුංචි කාර් සීන දුන්නා වගේ, බේස්ලට් ෆ්‍රී වයිෆයි දුන්නා වගේ නව තරුණ තරුණියන්ට
මෙවර
මේ වගේ බොරු ප්‍රතිපත්ති බොරු වචන ටිකක් විතර ප්‍රකාශ කරලා තියෙනවා.
මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර්?
මගේ මිත්‍යාට බාධා කරන්නේ නැහැ. මෙතුමා මේ හරි වැරදි පාර කියන්නේ ලක්ෂ 100ක්ම ගන්න කියලා කියන්නේ නැහැ. මේ ලෝන් එකේ තමන්ට පුළුවන් අරන් ගන්න ගවන්න
කියන්නේ. ඔබතුමා කතා කරන්නේ
කතා කරනවා. මම
මන්ත්‍රීතුමා කතා කරන්නේ
ගයක් හදන්න කීයක් ඕනද? ලක්ෂ 100ක්වත් ඕනේ. ගයක් අද ඉදමක් කරන් ගයක් හදන්න. ඒකම ඊට පස්සේ කිව්වා දරුවන්ගෙන් 5000ට වඩා මාසිකව පොලිය ලැබෙනවා නිතරු ළමා ඉතුරු වලින් පොලිය ලැබෙනවා නම් ඒන් 15% බද්දක් අය කරනවා කියලා. ඊයේ බබාලට පුරුදු කරන්න ඕනලු පොඩි කාලේ ඉඳන්ම බදු ගෙවන්න. මම මුදල් අමාත්‍යවරයාට කියනවා මිනිසු දෙමව්පියෝ කුඩා කාලේ ඉඳන් දරුවන්ට ඒ මුදල් ඉතුරු කළා ඔවුන්ට විදේශ අධ්‍යාපනයක් උන්ගේ උසස් අධ්‍යාපනය සඳහා තමයි අද දෙමව්පියන්ට එකවර මුදල් වෙන් කිරීමේ හැකියාවක් නැහැ. මිනිසුන්ට අද දරුවන් තුන් වේල කන්න හැකියාවක් නැති රටක දරුවෝ වෙනුවෙන් එකපාරක් ලක්ෂ ගණන් වීදම් කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා තමයි Tamanට ලැබෙන සොච්චම් වැටුමෙන් පොඩ පොඩ හරි දරුවන් ඉදිරි තමන්ගේ දරුවෝ වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. අද ඒකලුත් 115ක බද්දක් ගන්න තරමට මේ ආණ්ඩුව බංකොලොත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුවේ තර්ම මේකයි. අද ජනතාවගෙන් බදුවා බදුසා වක්‍රබදු ගන්න ගමන්ම ඒ අතින් ඒ පැත්තෙන් ගහන්නවා. දැන් නැවතවරක් බදුග නොගහ රාජ්‍ය ආයතන වලින් ඇති කරන්නාලු එව් වලින් රාජ්‍ය ආයතන වලින් ලිපි ලේඛන වලින් සියලු පාලෝක ගාස්තුවක් අය කරන්න උත්සාහ කරලා තිනවා. බදු ආදායමට වඩා මහලුකු ආර්ථික ඔස්තාල්ලගේ ආර්ථික කෙරුවාව ආර්ථික ඔස්තාල්ලගේ ආර්ථික හැකියාව ආර්ථික ඔස්තා කඩේ යන්න එපා. හරිද? ආර්ථික ඔස්තාල්ලගේ ආර්ථික හැකියාව ඕක තමයි. අපි කියන්නේ ඒකයි. ආවේ මොකද්ද? මේ වගේ රාජපක්ෂලගේ හොරු හොරුදාලා Afghanistan and Pamanai, Mayandu Arthur Vardanevege, Devon Velatiani, Udding in Afghanistan and Pamanai, Apieta de Las the Hatare, China the Vitrai, Asia, Devitan the Patune, Apisala Hatai, the Sama Hatara Arthur Vardanevega Karangia, Ada Sierra Tunat Arthur Vardanevega Valentino, Mena Arthur Ostalage, Akiao Arthur Vardanevega, Arthur Vardanevega. I'm going to hinder. Arthur Hostal like Hakiyaw. Nayabara Arthur Hostal like Nayabara Nisa. Rupia was about to be Tula Vitara. Billion Pansia Rada Neveratio. Padu Labatino. Aurdu Hatarata. Rupiala. Rupial Pana. Rupiala Masabalduna. Rupial Panas Parking. Dakasia, this second Dibeka de Casia Supai, on the article Stal, the article Kerua, the Dast, the article, Rupia Tiskanaking, Rupia Masabalduna, May Matta to the Mayan Masabaldula, Arti Kalamana Karnak, Minister of the Sandi Bevadak, Katakano,
Jepal, and the point of the
Salta,
Boru. පට්ටපල් බොරු කියලා වෙලා සභාවනම ගියනවා. ඒක කරුණාකර වරප්‍රසාද ප්‍රශ්නයක්.
ඒක ගරුමන්තුමා ඔබතුමා කතා කරන්න.
ඒක තමයි.
ඕම විනාඩිය
රිදෙනවා.
ඕම විනාඩියේ අවසන් කරන්න කාලය අවසන්.
උතුරේ ජනතාව ගැන කතා කරන්න ඕනේ.
ඔබතුමාගේ කාලය අවසන් විනාඩියකින් අවසන් කරන්න.
නිවාස 50000 නිවාස 50000 ගැන කතා කරනවා. 2015 ඉඳන් කියනවා 165000 උතුරේ ජනතාව
නිවාස අවසන්
කරනවා. ඒකට අවුරුදු 4ටම මේක කරගන්න හැකියාවන්නේ චන්දයක් මතක් වෙනකොට විතරයි උතුරේ ජනතාව වෙන මතක් වෙන්නේ. අපි දෙමළ සන්දහායට කියනවා
අවසන් කරන්න මන්තුමා.
සැබෑ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න. සැබෑ උතුරේ ජනතාව සැබෑ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න. තමන්ගේ ප්‍රශ්න වලට විතරක් කතා කරන්න එපා කියන එක. ඒ නිසා
මන්තුමා කාලය අවසන්.
පුළුවන් නම් හැකියාව තියෙනවා නම් වහම මැතිවරණයට යන්න සූදානම් වෙන්න කියලා.
කාටකටද දෙන්නේ? ගරු කර්ණාරත්න පර්ණවිතාන ඇමතුමා
ගරු සභාපතිතුමනි බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමාගේ අමාත්‍යංශවල වැයශීර්ෂයේ සාකච්ඡා කරන වෙලාවේ එතුමාගේ අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට මම තමයි මම අද මේ කරුණු ඉදිරිපත් කරන්නේ පස්වෙනිදා මංගල සමරවීර අමාත්‍යතුමා අයවැය ඉදිරිපත් කරන්නට කලින් දවස් 3කට කලින් ඉරිදා පත්තරවල ලංකාවේ පළ වුණු සෑම ඉරිදා පත්තරයක්ම පාහේ අරන් බැලුවොත් එහෙම මුල් පිටුවේ තිබුණේ මොකක්ද අයවැය පරාද කරනවා පරාද කරලා අලුත් ආණ්ඩුවක් හදනවායි කියලා ඒක තමයි හැම ඉරිදා පත්තරයකම පාහේ තිබුණු ප්‍රධානම ප්‍රවෘත්තිය. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ කතා ඔක්කොම බොරු පුරාජේරු පුරසාරම්භවට පත් වෙලා දැන් ඉතින් මේ රටේ ජනතාවට පින් සිද්ධ වෙන්න. ජනතාව හරිය නියෝජිතව පත් කරලා ඉවර තියන බහුතරය. TN එකත් ඇතුළු ඔව්. ඒක අමාරුයි ඒක දරා ගන්න ඕගලන්ට. දරා ගන්න අමාරුයි.
කතාව අහලා.
දරා ගන්න අමාරුයි.
යන්න.
දරා ගන්න අමාරුයි.
යන්න. 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 ඉන්න ඇතිලා යන්න.
එම නිසා ඒ අපි ජයග්‍රහණය කරපු අය වෙලාවේ අයවැය සම්බන්ධයෙන් ප්‍රධාන විවාදයේදී අයවැය සම්බන්ධයෙන් පොදු කරුණු අපි ඉදිරිපත් කරපු නිසා මම කැමතියි අග්‍රාමාත්‍යතුමාගේ අමාත්‍යාංශය යටතේ තියෙන අමාත්‍යාංශ අතරින් වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රය පිළිබඳ යම්කිසි අදහස් ටිකක් මම ඉදිරිපත් කරන්නට. මුලින්ම කරුණු කීපයක් සඳහන් කරන්න ඕනේ වෘත්තීය පුහුණුව හා නිපුණතා සංවර්ධනයේ පිළිබඳ මෙතන පළදායි යෝජනා දෙපක්ෂයේම මන්ත්‍රීවරුන්ගෙන් ඉදිරිපත් වුණා විවේචනත් ඉදිරිපත් වුණා. ඒ සියල්ලටම අපි අපගේ ස්තුතිය පුද කරන්න කැමතියි. මේ අයවැය යෝජනා සකස් කරද්දී අපේ අමාත්‍යාංශයේ අවශ්‍යතාවන් ඉස්සරහට අරගෙන යන්න අපේ අමාත්‍යාංශ ලේකම්තුමා අතිරේක ලේකම්වරු සාපේ ආයතන ප්‍රධානී සියලු දෙනාම බොහොම මහන්සිලා තිබෙනවා. ඒ අයටත් මම මුලින්ම ස්තුතිවන්ත වෙමින් මෙන්න මේ කාරණාව ගැන මතක් කරන්න කැමතියි. වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධනය ගැන ගොඩක් අය තමන්ගේ විවේචනාත්මක අදහස් ඉදිරිපත් කළේ මේ පොදු කරුණු ගැන තියෙන පොදු අවබෝධය කොමන් සෙන්ස් මත ඉඳගෙන තමයි. එහෙම නැතුව සංඛ්‍යා දත්ත ඇත්ත කරුණු කාරණා මත පදනම් වෙලා නෙවෙයි. හැමෝම මේ ගැන උනන්දුයි. නමුත් සත්‍ය තොරතුරු ගැන හරිහමං අවබෝධයක් නැතුව තමන්ට දැනෙන ඒවා කතා කළා කියලා තමයි අපට පෙනෙන්නේ. එම නිසා මගේ කතාවේ ඉස්සරහාදී සමහර කරුණු කාරණා වලට මට යම් යම් සත්‍ය කරුණු මත පදනම් වෙලා පිළිතුරු දෙන්නත් තිබෙනවා කියන එක මම මතක් කරන්න කැමතියි. වෘත්තීය පුහුණුවේ වර්තමාන අභියෝගය මොකක්ද? ලංකාවේ පාසල් හැර යන උසස් පෙළ සාමාන්‍ය පෙළ දෙයන්සෙම 330,000ක් පමණ පිරිසක් ඉන්නවා තරුණ තරුණි. එයින් 30,000කට විතර පමණ තමයි විශ්වවිද්‍යාල අවස්ථා හම්බ වෙන්නේ. තව 50,000ක් විතර පෞද්ගලික අංශයේ විවිධ රැකියාවලට සහ පුහුණු වලට සම්බන්ධ වෙනවා. තව 20,000ක් විතර තරුණ පිරිසක් රැකියාවලට වැඩිදුර අධ්‍යාපනයට යන්නේ නැතුව ඒ අය තමන්ගේ ගෙදර ව්‍යාපාර බලාගෙන පවුලෙන් ලැබෙන දේවල් බලාගෙන නැත්නම් විවාහ වෙලා ඒ මූලික සමාජ ආර්ථික ක්‍රියාවලියෙන් මේ ටිකක් බැහැර වෙනවා. තව 10,000ක් විතර විදේශ අවස්ථා හොයාගෙන යනවා. දැන් එහෙම ගත්තාම පස්සේ 130,000ක් විතර පිරිසක් ඒ අපිට අයින් කරන්න පුළුවන් ඒ පැත්තට. තව ඒතකොට 1,02,000ක් ඉතුරු වෙනවා. ඒ 200,000ෙන් වර්තමානයේ තිබෙන මේ අපේ තියෙන වෘත්තීය පුහුණු අධිකාරිය, නයිටායක, කාර්මික විද්‍යාල සහ පෞද්ගලිකංශයේ පුහුණු ආයතන ඔය සියල්ලම ගත්තාම පස්සේ ඒ සියල්ලට දරා ගන්න පුළුවන් වෙන්නේ 100,000 විතර පිරිසක් පමණයි. තව 100,000 සම්පූර්ණයෙන්ම ඉතුරු වෙනවා කිසිම වෘත්තීය පුහුණු ආයතනයකට එන්නේ නැතුව, අවස්ථාවක් ලබා ගන්නේ නැතුව. මේක සම්පූර්ණයෙන්ම හේතු ගණනාවක් නිසා සිද්ධ වෙන කාරණාවක්. එකක් තමයි මේ ලක්ෂය ආකර්ෂණීය කරගන්නට රාජ්‍යංශයේ පුද්ගලිකංශයේ තව ආයෝජන වැඩිපුර එන්නටත් අවශ්‍යයි. ඒ අතර විශාල ආකල්පමය වෙනසකුත් අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ ආකල්පමය වෙනස වෙන්නේ නැතුව තරුණ තරුණියන් වෘත්තීය පුහුණු ආයතන වලට එන්නේ නැහැ. දැන් ගොඩාක් වෙලාවට මේ මන්ත්‍රීවරු කතා කරපු අයගෙන් විවේචනාත්මක කරුණු කාරණා හැටියට ඉදිරිපත් කළේ පාඨමාලා නවීකරණය කරන්නට, පහසුකම් වැඩි කරන්නට යනාදී කරුණු කාරණා කිව්වා. ඒවා ඇත්තයි, ඒවා හොඳයි, ඒවා අපි කරගෙනත් යනවා. අපේ ඉලක්ක වලත් ඒවා තිබෙනවා. නමුත් ඒ අතර ඒවා කළත් ඒත් පිරිසක් මේකට එකතු වෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒක තමයි මේ රටේ වෘත්තීය පුහුණුව සම්බන්ධයෙන් තවමත් අර ලක්ෂ්‍යයම ආවරණය වෙන ආකාරයේ සාධනීය ආකල්ප ජනනය වෙලා නැහැ අපේ තරුණ පරපුර අතරේ. එතකොට අපේ අමාත්‍යාංශයට පැවිලා තියෙන එන පිරිසට වෘත්තීය පුහුණුව ලබා දෙන්නට නමුත් ඊට අමතරව දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා වඩ වඩා පිරිස ආකර්ෂණය කරගන්නටත් වැඩ කරන්න. දැන් අධ්‍යාපන අමාත්‍යාංශයට මේ ප්‍රශ්න නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයට නැහැ පාසල් වලට ළමයින් එන්න කියලා මේ කැම්පේන් කරන්න ඕනේ නැහැ. විශ්වවිද්‍යාල පද්ධතියට එහෙම අවශ්‍යතාවක් ලැබිලා නැහැ. අනේ එන්න ළමයි එන්න කියලා එහෙම එකක් නැහැ. නමුත් අපි මූණ පාලා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ තිබෙන ආයතන වලට පවා පිරිස ආකර්ෂණය කර ගැනීම සම්බන්ධයෙන් අපිට වැඩිපුර වැඩක් කරන්න වෙලා තිබෙනවා. ඉතින් ඒකෙදි අපි යම් යම් පියවර අරගෙන තිබෙනවා. හරියටම අපිට ලක්ෂයකටයි පුහුණුව ලබා දෙන්න පුළුවන් වෙන්නේ දෙලක්ෂක අවශ්‍යතාවක් තිබෙනවා. ඒ නිසා තමයි අපි ඉලක්කයක් හැට අපි යොදාගෙන තියෙන්නේ දැනට අපි ලබා දෙන සේවාව දෙගුණකින් වැඩි කරන්න. ඒ වගේම තමයි පැරණි යල් පැන ගිය පාඨමාලා ක්‍රමක්‍රමයෙන් ඉවත් කරගන්න. තිබෙන පාඨමාලාවල තත්වය වැඩි දියුණු කරලා එය ජාත්‍යන්තර ප්‍රමිතියක් කරා අරගෙන යන්න. ඒ වගේම තමයි වැඩි ඉල්ලුමක් තිබෙන ඉදිකිරීම් කර්මාන්තය, ඒ වගේම හෝටල් ක්ෂේත්‍රය, වැඩිහිටියන් රැක බලා ගැනීම වගේ ක්ෂේත්‍රය, සංචාරක ක්ෂේත්‍රය, මෝටර් වාහන ක්ෂේත්‍රය වගේ ක්ෂේත්‍ර කීපයක් තෝරාගෙන ඒවාට වැඩි අවධානයක් යොමු කරලා ඒ අංශවලට වැඩිපුර පිරිස ඒකරාශී කරගන්න. ඒ වගේම තමයි අපි මේ වන විට දැවන්ත වෘත්තීය පුහුණු ආයතන පද්ධතියක් ලංකාවේ ඉදිකරමින් යනවා. ඔරුගොඩවත්තේ ප්‍රධාන පෙළේ අති දැවන්ත වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙකක් අපි එකට කොරියන් ටෙක් සහ ජපන් ටෙක් කියලා කියනවා. ඒ වගේම තමයි අපි පැරණි වුණත් ලංකාවේ ප්‍රමුඛ පෙළේම කාර්මික අධ්‍යාපන ආයතනයක් වුණු ජර්මන් ටෙක් ආයතනය. ඒක දැන් ජර්මන් ටෙක් එකක් කිලිනොච්චි හදලා තිබෙනවා. තව මාතර එකක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒක වැඩ කටයුතු දැන් කරගෙන යනවා. මේ තුනම එකතු කරලා තව එක ජාලයක් සාදාගෙන යනවා. ඒ වගේම තමයි පොළොන්නරුවේ ලංකාවේ විශාලතම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් අති දැවැන්ත මුදලක් වෙන් කරලා දැන් නෙදර්ලන්ත ආධාර සහයෝගයත් සහිතවම ඒක ස්ථාපනය වීමේ කිරීමේ කටයුතු දැන් ආරම්භ කරලා තිබෙනවා. දැන් මෙන්න මේ වගේ පියවර ගණනාවක් ඔස්සේ එකක් අපේ ප්‍රතිපත්තිමය යම් යම් ඉලක්කත් ලබා දීලා ඒ වගේම තමයි භෞතික පහසුකම් වැඩි දියුණු කිරීම ඔස්සේ මේ ප්‍රශ්නය ආමන්ත්‍රණය කරන්නට අපි අමාත්‍යාංශය හැටියට වැඩ කරගෙන යන බව මේ වෙලාව අපි සඳහන් කරන්න කැමතියි. මේ පසුබිමේ ඉඳගෙන මම කැමති අපේ මන්ත්‍රීවරු සමහර දෙනෙක් අද අපිට ඉදිරිපත් කරපු යම් යම් විවේචන වලට පිළිතුරක් දෙන්න. දල සලහා පෙරම මන්ත්‍රීතුමා අපේ අමාත්‍යාංශයේ හිටපු අමාත්‍යවරයෙක් එතුමා ප්‍රකාශ කළා එතුමාගේ කාලේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලත් එක්ක එකතු වෙලා හදපු බයෝමෙඩිසින් ජෛව තාක්ෂණ බයෝමෙඩිසින් පාඨමාලාව නවත්තලා දාලා තියෙනවායි කියලා. ඒක ඇත්තරම ඒ රෝහල ඒක පවත්වාගෙන යන්න අකමැති වෙලා තිබෙනවා. බයෝමෙඩිකල් ඉංජිනේරි ඒ පාඨමාලාව පවත්වාගෙන යන්න රෝහල අකමැති කියලා ඒ ස්ථානයෙන් මේක ඉවත් කරගන්න කියලා අපට ලියුමක් එවලා තිබෙනවා. ඒ අනුව දැන් අපි එය වෙනත් ස්ථානයක වෙනත් රෝහලක් සමග සාකච්ඡා කරලා ඒක ආරම්භ කරන්න අපි වැඩ කටයුතු කරගෙන යනවා කියන එක අපි මේ ලාවේ මතක් කරන්න කැමතියි. ඒ වගේම තමයි චන්දිම වීරක්කොඩි ඒත් අපේ අමාත්‍යංශයේම හිටපු අමාත්‍යවරයෙක් එතුමා ප්‍රකාශ කළා මේ සාගර විශ්වවිද්‍යාලය ගාල්ලේ ඉදි නොකිරීම සම්බන්ධයෙන්. මේ ගැන මම පැහැදිලි කිරීමක් කරන්න ඕන. ගාල්ලේ ඉදි කරන්නට මේ ගැන එකඟතාවක් තිබුණා, මූලික සූදානමක් තිබුණා. නමුත් මොකද්ද ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යෝ කිව්වේ? ඒ අය පාරට බැහැලා උද්ඝෝෂණය කරලා ඉවරලා මේක ඒ ඉඩම රිච්මන්ඩ් විද්‍යාලයට අවශ්‍යයි කියලා කිව්වා. මේක මේ වජිරාභේ වර්ධන එතුමාගේ ප්‍රශ්නයක් නෙවෙයි. ගාල්ලේ ප්‍රධාන පෙළේ විද්‍යාලයක රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යෝ පාරට බැහැලා උද්ඝෝෂණය කරලා කිව්වා මේක මෙතන දාන්න එපායි කියලා වෙලා. ඉතින් අපි ඉස්සෙල්ලා වගේ මේ මිනිසුන්ගේ උද්ඝෝෂණ වලට ගහලා බලහත්කාරයෙන් මේවා කරන්න යන්නේ. අපටත් හොඳයි ගාල්ලේ වරායට වඩා ගාල්ලේ වරාය මූලික වශයෙන් තිබෙන්නේ සංචාරක කර්මාන්තයට සම්බන්ධ වරායක් හැටියට තමයි ගොඩනැගෙන වගේ පෙනෙන්නේ. ඊට වඩා අති දැවැන්ත වරායක් වන කොළඹ වරාය ආසන්නයේම සාගර විශ්වවිද්‍යාලය ඒ අලුත් ගොඩනැගිලි පිහිටවන්න අපි වැඩ කරගෙන යනවා. ඒ අනුව අපට මෙගාපොලිස් අමාත්‍යාංශය කෙරවල පිටියේ විශාල ඉඩමක් දැන් ලබා දීලා තිබෙනවා. ඒ අනුව කෙරවල පිටියේ සාගර විශ්වවිද්‍යාලය පිහිටවන්න වැඩ කරගෙන යනවා. දැන් මේ වන විට ඒකට අදාළ භූවිද්‍යා පරීක්ෂණේ බුම බිම ඒකට සුදුසුද කියලා බලන්න ඒ සක්කිතා අධ්‍යයනය කරගෙන අපේ කොයිකා ව්‍යාපෘතියත් එක්කම සාගර විශ්වවිද්‍යාලය කෙරවල පිටියේ පිහිටවන්න වැඩ කරගෙන යනවා කියලා අපි මතක් කරන්න කැමතියි. ඒ වගේම තමයි නිෆ්නි ආයතනය ගැන මතක් කළා. නිෆ්නි ආයතනය කියන්නේ සාගර විශ්වවිද්‍යාලයේ පිහිටවන කාලේ මුලින්ම තිබිච්ච ඒ අධ්‍යයන අංශය. එය අන්තර්ග්‍රහණය කර ගැනීමේදී එය සාගර විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කර ගැනීමේදී පනතක් තිබෙනවා. යම් යම් සේවක ගැටලු ප්‍රමාණයක් මතුවලා තිබුණා. අපි දැන් ඒවා වැටුප් කොමිෂන් සභාවත් එක්ක කතා බහ කරලාවිලා 75 80ක් විතර ඒ සේවක ගැටලු පිළිබඳ ප්‍රශ්න අපි විසඳලා තිබෙනවා. පෙරේදා සාගර විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදාන උත්සවයකත් අපි පැවැත්තුවා. මෙතන ප්‍රශ්නයකට මතු කළා දලසලාපිරු මන්ත්‍රීතුමා විසින් මේ සාගර විශ්වවිද්‍යාලයේ පාඨමාලා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ එකඟතාව පිළිබඳ ප්‍රශ්නේ. ඒක අපි ලබාගෙන තිබෙනවා පාඨමාලා කීපයකට. තව කීපයක් ඒ යුනිවර්සිටි රිවීව් එකට දාලා තිබෙනවා. ඒවා ඉක්මනට මේවා ලබා ගන්නවා කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරන්න කැමතියි. ඒ වගේම තවත් මන්ත්‍රීවරයෙක් මතු කරපු ප්‍රශ්නයක් තමයි මේ හෙද පාඨමාලාව සම්බන්ධයෙන් කාරණාව. හෙද පාඨමාලාව සම්බන්ධයෙන් මේ ආණ්ඩුව අයවැය මුදල් වෙන් කළා තිබෙනවා. නමුත් මේවා කරන්න පුළුවන්ද කාලයක් තියෙනවද කියන කාරණේ මතු කළා. පාඨමාලා ඒ කියන්නේ විෂය නිර්දේශ විෂය මාලාව සකස් කරලා තියෙනවද කියලා ඇහුවා. කාලය සම්බන්ධ කියන කාරණේදී නම් අපිට කියන්න තියෙන්නේ කලබල වෙන්න දෙයක් නැහැ. මාස 6කට නෙවෙයි මේ හදලා තිබෙන්නේ. මේ ඉදිරි අවුරුදු 6ක් දිහා බලාගෙන තමයි මේ ඉදිරිපත් කරලා තිබෙන්නේ. මාස 6කින් නතර වෙන වැඩක් නෙවෙයි මේක. ඒක හින්දා අර එදා 43 ප්‍රශ්නෙම තව ඉස්සරහටත් දිගටම මතුවේ කියන එක මතක් කරමු. අපි කියනවා කාරණාවක් හැටියට විෂය මාලා දැන් සකස් කරලා තිබෙන්නේ. ඒ අනුව එයට තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණට පස්සේ
order please. Honorable Esha Mithanage take the chair.
ගරුමතුමා කතා කරා.
ප්‍රතිකා අධ්‍යාපන සභාවේ අනුමැතිය ඒ විෂය මාලාවට ලැබුණට පස්සේ අපිට පුළුවන් ඒ හෙද පාඨමාලාව අපිට ආරම්භ කරන්න පුළුවන්. ඒ සඳහා අපට විවෘත විශ්වවිද්‍යාලය වගේ තැනකින් ඒක කරන්න පුළුවන්කමක් තිබෙනවා කියලා අපි මේ වෙලාවේ සඳහන් කරන්න කැමතියි. ඒ වගේම අපේ තිබෙන ප්‍රධානම පැරණිම වෘත්තීය පුහුණු පද්ධතිය තමයි අපේ කාර්මික විද්‍යාල පද්ධතිය. බොහොම කාර්මික අධ්‍යාපන දෙපාර්තමේන්තුව බොහොම පරණ එකක්. පරදාන කාර්මික විද්‍යාලය අවුරුදු 100කටත් වඩා පරණයි දැන්. ඒ වගේ ලංකාව පුරාම තිබෙනවා කාර්මික විද්‍යාල පද්ධතිය. ඒවා නවීකරණය කරන්න අපි වැඩ කරගෙන යනවා. තාක්ෂණ විෂය හඳුන්වා දීම සමගම යුනිවර්ටෙක් එක දක්වා උපාධිය දක්වා හදාරන්න දැන් අධ්‍යාපන පද්ධතිය සැකසීලා තිබෙනවා. පාසලේ අනිවාර්ය 13 වසරක් හදලා තිබෙනවා. මේ පාසල් අධ්‍යාපන පද්ධතියත් එක්ක ඉස්සරහට යන මේ ශිෂ්‍යයින්ට ඒ තම තමන්ගේ ක්ෂේත්‍රවල උපාධි ලබා ගැනීම දක්වා දැන් ඉඩකඩක් ලැබිලා තිබෙනවා කියන එක මතක් කරන්න කැමැති. මේ අමාත්‍යංශයට අමතරව තව තවත් අංශ වෘත්තීය පුහුණුව ගැන උනන්දු වෙලා තිබෙනවා. අපි ඒ ගැන සතුටුයි. උදාහරණයක් හැටියට ජනාධිපති කාර්යාලයත් වෘත්තීය පුහුණු වැඩසටහනක් නිපුණතා සංවර්ධන වැඩසටහනක් ආරම්භ කරලා තිබෙනවා. මේකෙදී ඒ ජනාධිපති කාර්යාලයේ වැඩසටහනේ තිබෙන්නේ ලංකාව පුරා ඉන්න තරුණ තරුණියන්ට ඒ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් සකස් කරලා තිබෙනවා. කනගාටුවට කාරණාවක් හැටියට තිබෙන්නේ ඒ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන බාර දීලා තිබෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න සමාජ සේවා නිලධාරී. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ඉන්න සමාජ සේවා නිලධාරියාට බාර දීලා තිබෙනවා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන. නමුත් මේ කටයුත්ත වෙනුවෙන් පුහුණුවලත් නිලධාරියෙක් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ඉන්නවා. ඒ තමයි නිපුණතා සංවර්ධන නිලධාරියා. ඉතින් මම හිතන්නේ ඒ ජනාධිපති කාර්යාලයේ වැඩසටහන සකස් කරපු නිලධාරි මහත්මීන්ට මම හිතන්නේ මේක අමතක වෙලා හෝ නැත්තම් නොමග ගිහින් වෙන්න ඇති. අපි ඉල්ලා සිටිනවා ඒ වෙනුවෙන් පුහුණුවක් ලබා දීපු නිලධාරියෙක් ඉන්න නිසා ඒ වැඩසටහන ඒ නිපුණතා සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කරන්න කියලා මම මේ වෙලාවේ ඒ ජනාධිපති කාර්යාලයේ වැඩසටහන කරගෙන යන ප්‍රධානීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් අපේ අමාත්‍යාංශයෙන් විමසීමක් කළා නම් අපි ඒ පිළිබඳ අදහස ඉදිරිපත් කරන්න කැමති. මේ නිපුණතා සංවර්ධන නිලධාරීනුත් අපට ඒ ගැන මතක් කරන්න කියන කාරණේ මේ වෙලාවේ සඳහන් කරන්නට යෙදුණා. ඒ වගේම තමයි වෘත්තීය පුහුණු අධිකාරිය. වෘත්තීය පුහුණු අධිකාරිය ආරම්භයේදී පටන් ගත්තේ 1990 දශකයේ බොහොම ප්‍රාථමික මට්ටමේ ගමක තිබෙන පන්සලක තියෙන ධර්මශාලාවක එහෙම නැත්නම් වැහිච්ච පාසලක වගේ තැනකින් තමයි මේවා පටන් ගත්තේ. දැන් ඒ අධියර අවසාන විය යුතුව තිබෙනවා. දැන් අපට හැකියාවක් නැහැ හැම වැහිච්ච පාසලකම වෘත්තීය පුහුණු ආයතනයක් පටන් ගන්න. දැන් අපිත් ගම්වල ඇවිදිනකොට ගොඩක් අය කියනවා වැහිච්ච පාසලක් දැක්කාම පස්සේ මෙතන වෘත්තීය පුහුණු ආයතනයක් පටන් ගන්න කියලා. ඒකෙන් පේනවා එක කාරණාවක්. ඒක දැන් වෘත්තීය පුහුණුව සම්බන්ධයෙන් මේ රටේ තිබෙන පොදු නිෂේධනීය ආකල්පයේ තරම තමයි ඒක. ඒ කියන්නේ බිල්ඩින් එකක් වැහෙන්න යන එක වළක්වා ගන්න තමයි වෘත්තීය පුහුණු ආයතන දාන්න ඕනේ. දැන් ඒ යුගයේ අවසන් වෙලා තිබෙනවා. දැන් අද අපට අවශ්‍ය වෙලා තිබෙන්නේ ගුණාත්මක මට්ටමේ ඉහළ හොඳ පහසුකම් තිබෙන ආකර්ෂණීය වෘත්තීය පුහුණු ආයතන තමයි පටන් ගන්න ඕනේ. එම නිසා අපි වෘත්තීය පුහුණු ආයතනයේ වෘත්තීය පුහුණු අධිකාරී සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයටත් නිලධාරි මණ්ඩලයටත් අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ අද පුළුවන් තරම් නගර කේන්ද්‍ර කරගෙන තාම ආකර්ෂණීය පහසුකම් මතින් වැඩි වෘත්තීය පුහුණු ආයතන පද්ධතියක් හදන්න කියලා. මේ සම්බන්ධයෙන් කොරියානු අත්දැකීමක් ගැන අපිට කතා කරන්න අවස්ථාව ලැබුණා. ඒ කොරියානු විශේෂඥයෝ අපිට කියපු කාරණාව තමයි කොරියාවේ කාර්මික සංවර්ධනයේ එක රහසක් වෙලා තිබෙන්නේ ඔවුන් මුළු රට පුරාම හොඳ වයින් 50ක් හොඳ ඉහා අග්‍රගණ්‍ය මට්ටමේ කාර්මික විද්‍යාල 50ක් රට පුරාම දැම්මයි කියන එක. නැත්නම් හැමතැනම මේක දාන්න ගියේ නැහැ කියලා. දැන් මම හිතන්නේ දැන් අපිත් එන අධියර තමයි අපි එන අවස්ථාව තමයි ඊළඟ වෘත්තීය පුහුණු ඊළඟ යුගය තමයි මෙන්න මේ එක්සලන් සෙන්ටර්ස් ඉතාමත්ම ඉහළ ගණේ අග්‍රගණ්‍ය විද්‍යාල 50-60ක් මේ රට පුරා හදාගත්තට පස්සේ මං හිතන්නේ මේ හැම තැනම එක දාගන්න අවශ්‍ය නැහැ. මොකද අද ගම්වල පාරවල් දියුණුවගෙන එනවා, සංනිවේදන පහසුකම් වැඩි වෙගෙන එනවා, තරුණ තරුණියොත් වඩා කැමති ඒ අය වැඩියෙන් ඒක රාශි වෙන හුදකලා නොවන නාගරික සංස්කෘතියක් යටතේ අධ්‍යාපනය ලබා ගන්නට. එම නිසා වෘත්තීය පුහුණු අධිකාරිය ගොඩක් දුරට දැන් යොමු වෙන්නේ තාම ආකර්ෂණීය මධ්‍යස්ථාන ආරම්භ කරන්නටයි. මේ සම්බන්ධයෙන් දැනට අපි රටේ ආධාර වගේම රටේ අයවැයෙන් වෙන් කරන ප්‍රතිපාදන වගේම විදේශ මේවා සම්බන්ධ උනන්දු වෙන රාජ්‍යයන් ගණනාවක් තිබෙනවා. ඒ අයත් එක්ක එකතු වෙලා යම් යම් සහයෝගිතා ව්‍යාපෘති අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. රුසියාව, බෙල්ජියම් වගේ රටවලුත් දැන් අපිට ඉදිරිපත් වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් ආධාර සහයෝගය ලබා දෙන්න පුළුවන් කියලා. අපි ඒ අයගේ සහයෝගයත් එක්කරගෙනම මේ පද්ධතිය දියුණු කරන්නට, විශාල කරන්නට වැඩ කරගෙන යනවා. ඒ වගේම තමයි තව එක ඉතාම වැදගත්ම ක්ෂේත්‍රය තමයි මේ ආධුනිකත්ව පුහුණුව කියන එක. ආධුනිකත්ව පුහුණු අධිකාරිය නයිට ආයතනය ගැන ලංකාවේ හැමෝම දන්නවා. විශේෂයෙන්ම පෞද්ගලික අංශය රැකියා සම්පාදනය කරන අංශයක් හැටියට පෞද්ගලික අංශයේ වැඩ ලෝකයක් එක්කම පුහුණුව ලබා දෙන ආයතනය තමයි නයිට ආයතනය. මේ ක්ෂේත්‍රයේ අපි පහුගිය කාලේ ගිය ඉලක්කය තමයි අපේ පුහුණු අවස්ථාව වැඩිපුර ලබා ගන්නටයි කියන එක. ඒකෙදී සමහර පෞද්ගලිකංශයේ සමහර ආයතන වඩා කැමති වෙන්නේ මේ නුපුහුණු ශ්‍රමිකයන් පුළුවන් තරම් අඩු මිලකට ලබා ගන්න. සමහර අය මැසිවිලි නගනවා මේ ඉදිකිරීම ක්ෂේත්‍රයේ මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා කෝ පිරිසෙන්නේ නැහැ. මේ අංශවල මෙච්චර ප්‍රමාණයක ඉඩ තියෙනවා පිරිසෙන්නේ නැහැ. යනාදී වශයෙන් කියනවා. නමුත් ඒ පැත්තෙන් අනිත් පැත්තෙන් අපි කියන කාරණාව තමයි මෙන්න මේ ආධුනිකත්ව පුහුණුව ලබන්නාටත් කිසියම් ගෙවීමක් කරන්න. කුණු කොල්ලේටම එයාගේ පුහුණු අවස්ථාව උනත් ඒක ලබා ගැනීම සුදුසු නැහැ. එතන අපි කියන්න ඕනේ සමහර පෞද්ගලික ආයතන තියෙනවා ඊටාම වගකීම් සහගතව තමන් ළඟට පුහුණුව ලබා ගන්නට එන ආධුනිකයාට ඊටාම හොඳින් ගෞරවයෙන් සලකනවා විතරක් නෙවෙයි ඒ ඕනම ආයතනයකට දරා ගන්න පුළුවන් ආකාරයට උරා ගන්න පුළුවන් ආකාරයට එයාට ඒ පුහුණුව ලබා දෙන්න සමත් පෞද්ගලික අංශයකුත් තිබෙනවා. ඉතින් අපි ඒ අංශවල විවිධ සංගම් ඒක කවුන්සිල් සෙක්ටර් කවුන්සිල්ස් කියලා අපි කියන්නේ ඒ සංචාරක ක්ෂේත්‍රයේ සෙක්ටර් එක ඉදිකිරීම ක්ෂේත්‍රයේ ඒ සෙක්ටර් එක ඒ වගේ කවුන්සිල් ගොඩක් පිහිටවල ඉවර වෙලා ඒ අයගෙන් උපදේශනේ ලබාගෙන කොච්චර ප්‍රමාණයක් අපි පුහුණු කරන්න ඕනේද කොච්චර මේ ආධුනිකය අවශ්‍යයිද කියන කාරණාව ගැන අපි සලකලා බලලා ඉවර වෙලා මේ ක්ෂේත්‍රයට පිරිස එකතු කරගන්න තමයි අපේ සැලැස්ම වෙලා තිබෙන්නේ. ඒ වගේම තමයි ලංකාවේ සමහර වෘත්තීය පුහුණුව සම්බන්ධයෙන් සමහර මිත්‍යාවන් ටිකක් ඇති වෙලා තිබෙනවා. දැන් උදාහරණයක් හදලා ගත්තොත් එහෙනම් පරිගණක අධ්‍යාපනය. වෘත්තීය අධ්‍යාපනය කියලා දැන් ගොඩාක් අපේ පද්ධතිය ඇතුළේ සමහර පුද්ගලික අංශයේ හැමතැනකම මේ පරිගණක මූලික පරිගණක ටික උගන්නගෙන යනවා. දැන් මේක මං කියන්නේ මේ මූලික පරිගණක අධ්‍යාපනයෙන් දැන් රට සංසෘප්ත වේගෙන එන්නේ. ඒ මූලික පරිගණක අධ්‍යාපනයේ දැන් පාසල්වල පවා ලබලා දෙනවා. අපි විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත පරිගණක දැනුම දැන් පාසල්වලින් ලැබෙනවා. එම නිසා තව ඉදිරි කාලයේදී මේ තරුණ තරුණියන්ට පරිගණක මූලික පරිගණක දැනුම වෘත්තීය පුහුණු ආයතනයෙන් ලබා දීමේ අවශ්‍යතාවක් එන්නේ නැහැ. නමුත් තවමත් අපි අය කල්පනා කරන දේ තමයි පරිගණක අධ්‍යාපනය ලබා ගැනීම තමයි වෘත්තීය පුහුණුව කියලා අගේ මිත්‍යා මතයක් තිබෙනවා. දැන් අද අවශ්‍ය වෙලා තිබෙන්නේ ඊට වඩා වෙනස් අංශ කීපයකට පිරිස එකතු කරගන්න. මම කලින් ප්‍රකාශ කළා වගේ ඒ අංශ තමයි විශාල වශයෙන් ගත්තොත් එහෙම හෝටල් ක්ෂේත්‍රය, සංචාරක ක්ෂේත්‍රය, ඉදිකිරීම ක්ෂේත්‍රය, මෝටර් වාහන ක්ෂේත්‍රය වගේ ක්ෂේත්‍ර ගණනාවකට තමයි වඩා වැඩි පිරිසක් අවශ්‍ය වෙලා තිබෙන්නේ. හෝටල් ක්ෂේත්‍රය ගැන මම උදාහරණ කීපයක් කියන්නම්. අද නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගත්තොත් එමු. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ
ගරු ඇමතුමා තව විනාඩියක කාලයක්
තියෙනවා. කොච්චර දිනවල?
තව විනාඩියක කාලයක්.
හොඳයි. ක්ෂේත්‍ර නුවරඑළිය වගේ ප්‍රදේශවල ප්‍රධාන පෙළේ හෝටල් වල වැඩ කරන ඒ ප්‍රධාන සූපවේදියාගේ ඉඳලා ඒ පහළ මට්ටමේ සේවකයෙක් දක්වා සියලු දෙනාම අද හොඳ රැකියාව කරන්නේ ඒ අය සියලු දෙනා මේ නයිට් ආයතනයේ පුහුණුව ලබා ගත්ත විශාල පිරිසක්. එයාගේ වැඩි දෙනෙක් වතුකරේ තරුණ තරුණියන්ව විශේෂ ලක්ෂණයක් හැපි සලකන්න කැමැති. ඒ වගේම ඒ අංශයට මදාලා තව කාරණයක් මම මතක් කරන්න කැමැති. උදේ විශේෂයෙන්ම උතුරු නැගෙන මන්ත්‍රීතුමා මතක් කළා අපිට තිබෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දෙමළ මාධ්‍යයෙන් උගන්වන්නට පුළුවන් ඒ උපදේශකවරුන්ගේ හිගය. ඒක මේ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයට විතරක් නෙවෙයි අද අධ්‍යාපන ක්ෂේත්‍රයටත් ඇවිල්ලා තිබෙනවා. අද දෙමළ භාෂාවෙන් උගන්වන්නට පුළුවන් ගුරුවරු වතුකරේ විශාල හෙගයයි. පොලිස් සේවයට බඳව ගැනීම පොලිසියේ තියෙන ප්‍රශ්න මොකද්ද? මේ ආණ්ඩුවට චෝදනා ඉදිරිපත් කරනවා දෙමළ භාෂාව කතා කරන්න සමත් පොලිස් නිලධාරීන් නැහැ කියලා. හේතුව තමයි අද එකට ඉදිරිපත් වෙන්නේ. අර විමල රත්නායක මන්ත්‍රීතුමා කිව්වා වගේ එතනත් තිබෙන ප්‍රධාන ප්‍රවණතාව තමයි උසස් පෙළ සමත් වෙච්ච ගමන්ම ඒ අය පිටරට යන්න දරන වෑයම. එම නිසා මේ ක්ෂේත්‍රයේ අපට තිබෙන එක ගැටලුවක් තමයි විශේෂයෙන්ම උතුරු නැගෙන ප්‍රදේශවලටත් වතුකරවටත් දෙමළ මාධ්‍ය වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පවත්වාගෙන යන සමත් දෙමළ මාධ්‍ය උපදේශකවරුන්ගේ හිගය. ඉතින් ඒ උපදේශකවරුන් සහ ඒ වගේම පොදුවේ ඉන්න උපදේශකවරුන්ටත් අද ලොකු පුහුණු වීමක් අවශ්‍ය වෙලා තිබෙනවා. එබ නිසා අද මේ රජයේට ගුරු විද්‍යාල විද්‍යාපීඨ තියෙනවා වගේම වෘත්තීය පුහුණු අකඩමියකුත් අද අවශ්‍ය වෙලා තිබෙනවා. එම නිසා අපේ අමාත්‍යාංශ භාර ආග්‍රාමාත්‍යතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා වෘත්තීය පුහුණු ගුරු අකඩමියක් හදන්න අපි පහුගිය කාලේ සාකච්ඡා කරලා ස්ථාන පව බලාගෙන තිබෙනවා. මේ කටයුත්තටත් අපිට සහයෝගයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් හේ සම්බන්ධිතුම මගේ කාලීවර සභාපති
කාලේ අවසානයි
මේ එහෙමනම් අද විවාදයට නන්නායුරින් දායක වුණ යෝජනා ඉදිරිපත් කරපු චෝදනා ඉදිරිපත් කරපු මේ ක්ෂේත්‍රය ගැන උනන්දුවෙන් වැඩ කරන උනන්දුන් මන්ත්‍රීවරු සියලු දෙනාටම අපේ අමාත්‍යංශ වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙන අතර අපේ ලේකම්තුමා ඇතුළු අමාත්‍ය කාර්ය මණ්ඩලයටත් අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලයටත් ආයතනවල ප්‍රධානීන් ඇතුළු සියලු දෙනාටමත් අපේ ස්තුතිය අමාත්‍යංශ වෙනුවෙන් පුද කරමින් මගේ අදහස් දැක්වීම මෙතකින් අවසන් කරනවා.
ස්තුතියි ගරු ඇමතුමා.